Sadhu Karyak did. Samanta Chakvalesu Atra Gacchantu Devata Saddhammang Muni Rajasa Sunantu Sagga Mokkadam Dhamma Savana Kalo Ayam Badanta Dhamma Savana Kalo Ayam Badanta Dhamma Savana Kalo Ayam Badanta Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Pingatuni පසුගිය දවස් කීපය තුළදීම මේ බුද්ධ දේශනාවේ තියෙන පරියප්ති ධර්ම අතරින් වැදගත් සියලුම පරියප්ති ධර්මයන් තේරුම් ගත්තා. අද මේ නිබ්බේධික පරියායයට අයිති වූ සූත්‍ර ධර්ම රාශියක් තියෙනවා ත්‍රිපිටකයේ. ඒ අතරින් ඉතාම වැදගත් ඉතාම සරල සූත්‍රයක් තියෙනවා සත්තට්ඨාන කුසල සූත්‍රය. මේ සත්තට්ඨාන කුසල සූත්‍රය පිළිබඳව කරුණු කාරණා කිහිපයක් පෙන්වා දෙන්නටයි අද උත්සාහ කරන්නේ. මේ සංයුක්ත නිකායේ මේ සූත්‍රය තියෙන්නේ සත්තට්ඨාන කුසලෝ භික්කවේ භික්ඛු ත්‍රිවිධූප පරික්ඛී ඉමස්මින් ධම්ම විනේ කේවලි උසිතා උත්තම පුරිසෝති උච්චති. සත්තට්ඨාන කුසලෝ කුණු සලාහරන් හරින්නට කෙලෙස් හිතෙන් උදුරා අයින් කරන්නට සත්ත කියන්නේ හත උට්ටාන කියන්නේ උදුරා අස් කරනවා. මේ කෙලෙස් මුල් තුන උදුරා දමන්නට උපකාර වන පියවර හතක් විග්‍රහ කරපු සූත්‍රය තමයි සත්ත උට්ඨාන කුසල සූත්‍රය. මේ කෙලෙස් මුල් තුන රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල පියවර හතකින් උදුරා දමන්නට පුළුවන් ආකාරය මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ නොයෙකුත් ආකාරයට විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. සත්ත උට්ඨාන කුසලෝ කුණුමුල් තුන පියවර හතකින් උදුරා උට්ඨාන කියන්නේ උදුරා අස් කරනවා. කම්මට්ඨාන කියන්නේ කම්ම උදුරා අස් කිරීම. කම්ම උට්ඨාන කියන්නේ කම්මට්ඨාන. ඒ වගේම සත්ත උට්ඨාන කියන්නේ මේ පියවර හතකින් කුණුමුල් තුන කෙලෙස් මුල් තුන හිතෙන් සදහටම සහමුලින්ම උදුරා දමන්නට උපකාර වන මාර්ගයක් පිළිවෙතක් ප්‍රතිපදාවක් උදාහම්දුරුව විග්‍රහ කරලා දේශනා කරා. මෙතෙන්දී හොඳටම දැන් තේරුම් ගත යුතුයි. දැන් මේ පින්වතුන් මහා සතර සතිපට්ඨාන සූත්‍රය, කායගත සති සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, මේ සබ්බාසව සංවර පරියාය මේ බොහෝ දේ දැන් හොඳට තේරුම් අරගෙන තියෙනවා. ඒ නිසා මේ කෙලෙස් මුල් කියන්නේ රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල තමන්ගේ හිතේ උපදින දෙයක්, වෙන කාගේවත් හිතේ උපදින දෙයක් තමන්ට හොලවන්නවත් අයින් කරන්නවත් අස් කරන්නවත් බෑ. බුදුවරයෙකුට, විශ්වකර්මයෙකුට, මහා බ්‍රහ්මයාට, දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට පවා තව එක්කෙනෙකුගේ, පිටේ එක්කෙනෙකුගේ, බාහිර එක්කෙනෙකුගේ මේ කුණු මුල් තුන උදුරා දාන්න ක්‍රමයක් නෑ. ඒ කුණු මුල් හදාගන්නේ තම තමන් උදුරා දමන්න පුළුවනුත් තමන්ට. වෙන කාටවත් මේක කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක නිසා මේක බුදුහාමුදුරුවෝ කියලා කතංච භික්කවේ ක කතංච කියන්නේ කොයි ආකාරයෙන්ද කොහොමද මේ පියවර හත අනුගමනය කරලා කුණු මුල් තුන උදුරා දාන්න කියන එක විග්‍රහ කළා. ඉද භික්කවේ භික්කු රූපං පජානාති. රූප සමුදයං පජානාති. රූප නිරෝධං පජානාති. රූප නිරෝධගාමිනී පටිපදං පජානාති. රූපස්ස අස්සාදං පජානාති. රූපස්ස ආදීනං පජානාති. රූපස්ස නිස්සරණං පජානාති. පියවර හතක්. දැන් මේ පංචස්කන්ධයේ තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක්. අපි මේ පැවැත්ම තුළ උපාදානය කරගන්නේ මේ ජීවිතේ පවත්වන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඔක්කොම කරන්නේ මේ පංචස්කන්ධයේ උපාදානය කර ගැනීම. ඒ උපාදානය කරගත්ත දේ අපි කැමතිසේ නිත්‍යසේ සුඛසේ අත්තසේ පවත්වන්න උත්සාහ ගැනීම. ඒක පවත්වන්න බැලුව දුක් විඳීම. ඉතින් ඒක නිසා මේ පංචස්කන්ධය පිළිබඳව පළවෙනි පියවර හතර ඉද භික්කවේ රූපං පජානාති, රූප සමුදයං පජානාති, රූප නිරෝධං පජානාති, රූප නිරෝධගාමිනින් පටිපදං පජානාති. ඊට පස්සේ තව තුනක් තියෙනවා. මුල හතර චතුරාර්ය සත්‍ය හොඳට තේරුම් ගන්න ඕන. මේකේ විග්‍රහ කරලා තියෙන චතු අරිය සත්‍ය. රූපං පජානාති, රූප සමුදයං පජානාති, රූප නිරෝධං පජානාති, රූප නිරෝධගාමිනින් පටිපදං පජානාති කියන්නේ චතු අරිය සත්‍ය රූපය පිළිබඳ. ඊළඟට රූපස්ස අස්සාදං පජානාති, රූපස්ස ආදීනවං පජානාති, රූපස්ස නිස්සරණං පජානාති. රූපය පිළිබඳව රූපයෙන් ලැබෙන ආස්වාදය ආස්වාදය හැටියට නිවැරදිව දැන ගැනීම. රූපස්ස අස්වාදං පජානාති, මේ ආස්වාදය නිසා තමන්ට උරුමන ආදීනවං පජානාති, ආදීනව නිවැරදිව තේරුම් ගැනීම. ඒ වගේම රූපස්ස නිස්සරණං, මේ ආදීනව නොයින්දොත් ඒක අත්තරියොත් නිසරණයට පත් වෙනවා. නිසරණ කියන්නේ නිවන. මේක තමා හත. මේ රූප පිළිබඳව තමා මේ රූපං රූප සමුදයං රූප නිරෝධං රූප නිරෝධගාමිනී පටිපදං රූපස්ස ආස්වාදං ආදීනවන් නිසරණ. ඊළඟට මේ වගේම වේදනං හතක් තියෙනවා. ඒ වගේම සංඥා හතක් තියෙනවා. සංකාරී හතක් තියෙනවා. විඤ්ඤාණං හතක් තියෙනවා. මේ වගේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ පිළිබඳව හතරක් පහ 15 ආකාරයකට මේ පංචස්කන්ධය පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. මෙතන වචනයක් තියෙනවා බුද්ධ දේශනාවේ ඉතාමත්ම වැදගත් තේරුම් ගත යුතු වචනය තමයි පජානාති. පජානාති කියන එක තේරුම් ගත්තේ නැත්නම් අර පෙරීඩා විග්‍රහ කරපු සබ්බාසව සංවර සූත්‍රයේ කිව්වා පජානාති තේරුම් ගත්තේ නැත්නම් ඒ පුද්ගලයා නප්පජානාති. පජානාති නප්පජානාති කියන විරුද්ධ වචන දෙක පිළිබඳව නිවැරදිව තේරුම් ගත යුතුයි. මේ පජානාති කියන්නේ දැනුම එහෙම නෙමෙයි. දැන් මේක ත්‍රිපිටකයේ ලක්ෂ වාරයක් විතර තියෙනවා. මේ ඔය සූත්‍ර 10,000ක ලක්ෂ වාරයකට වැඩිය තියෙනවා මේ පජානාති කියන වචනේ. හැම තැනකම පරිවර්තනය කළා තියෙන්නේ දැනගනි කියන තේරුම ඇතුව. නමුත් ඒක නෙමෙයි මේ. මේක ඥානතෝ කියන්නේ දැනුම. ඥානතෝ කිව්වොත් මාගදී භාෂාවේ ඥානතෝ පස්සතෝ, අර සම්බාසව සංවර පරියාය සූත්‍රයේ මුලින්ම කිව්වේ ඥානතෝ පස්සතෝ, න අජානතෝ න අපස්සතෝ. ඊට පස්සේ කිව්වා පජානාති නප්පජානාති. ඊට පස්සේ අප්පජානාතිත් කිව්වා. එනිසා පජානාති කියන එක තමන් තුළ අධ්‍යාත්මික වශයෙන් ඇතිවන වෙනස්කම් නිවැරදිව දැනගනි කියන එක තමයි. තමන් තුළ ඇතිවන වෙනස්කම් මේ රූපයක් බැලුවහම, රූපයක් උපාදානය කරගත්තහම, රූපයක් උපාදානය කරගෙන අල්ලගෙන ඇහෙන් රූපයක් මේ රූප කිව්වහම හොඳට තේරුම් ගන්න ඕනේ ඇහෙන් ගන්න රූප විතරක් නෙමෙයි. ඒවා චක්කු රූප. කනෙන් ගන්න රූප ශබ්ද රූප. නාසයෙන් ගන්න රූප ගන්ධ සුවඳ රූප. දිවෙන් ගන්න රූප රස රූප. කයෙන් ගන්න රූප පොට්ටබ්බ රූප. මනෙන් ගන්න රූප ධම්ම රූප. මේ රූප සියලුම දේ රූප. ඒකයි මෙතන රූපං පජානාති. දැන් මෙතන මේ පියවර හතේ රූපං සමුදයං රූප නිරෝධං රූප නිරෝධ ගාමිනින් පටිපදං අස්සාදං ආදීනවනං නිස්සරණ. හැම එකේම අගට බිඳුවක් දාලා තියෙනවා. මේකේ තේරුම මේ වර්තමාන මොහොතේ තමන්ගේ හිතට අරමුණු වන මේ රූපය සමුදය මේ සියලු දේ වර්තමාන මොහොතේම අරමුණු වන දේ වර්තමාන මොහොතේම කළගත යුතු දෙයක්. ඒකයි මේක මේ අර කන්ටිනියුන් ප්‍රොසෙස් එකේ එහෙම නැත්නම් මේ වර්තමාන ක්‍රියාකාරීත්වය පිළිබඳ විග්‍රහයක් මෙතන කරන්නේ. මේක දැන් ඔය උඟත්යන් වල රූප වේදනා සංඥා සංකාර එහෙම තියෙනවා. නමුත් මේකේ තියෙන්නේ රූපං වේදනං සංඥං සංකාරේ විඥානං. ඒක හොඳට වෙනස්කම් තේරුම් ගන්න ඕනේ. මේ බිඳුවකින් වුණත් බුද්ධ භාෂිතේ බොහොම වෙනස් අර්ථයක් වැදගත් අර්ථයක් විග්‍රහ කරලා තියෙනවා. වර්තමාන මොහොතේ අරමුණු වන දේ වර්තමාන මොහොතේම කරගත යුතු දේ තේරුම් ගත යුතු දේ දැනගත යුතු දේ අවබෝධ කරගත යුතු දේ තමයි මේ ආකාරයට අර රූපං වේදනං ආදී වශයෙන් විග්‍රහ කරලා තියෙන්නේ. ඒ නිසා දැන් මේ කවුන්ඩට තේරුම් ගන්න ඕන පංචස්කන්ධය තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන. අර රූපං සමුදයං රූප නිරෝධං රූප නිරෝධගාමිනී පටිපදං චතුරාර්ය සත්‍ය අසාදං ආදීනවන් නිස්සරණං මොකද්ද කියන එක තේරුම් ගන්න ඕන. ඒක ටිකක් ගැඹුරු දෙයක්. තව ටිකක් ඉස්සරහට ගියාම මේක තේරුම් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒක නිසා මේ කරුණු පහ පිළිබඳව මේ පියවරහට 4-5 35ක් බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා කිව්වා මේ කුණු මුල් තුන කෙලෙස් මුල් තුන උදුරා දමන පියවර 4-5 35 තමයි මෙතන තියෙන්නේ. මේ පංචස්කන්ධය හිතට එනවා. මේ පංචස්කන්ධය තමයි ඇහැට කනට නාසයට දිවට කනට මනට හයෙම්ම පහෙම්ම ඔය ඉන්ද්‍රිය හයෙම්ම ඔය පහම තමයි උපාදානය කරගන්නේ. මේක විග්‍රහ කළා මේ පියවරහට විග්‍රහ කළා. තාම මේ පියවරහට විග්‍රහ කිරීම විතරයි උදුරා දෙමීම ඉස්සරහට තමයි කරන්නේ. ඒ උදාරද මේ පිළිබඳව අපි බලමු කොහොමද කියලා. ඊට පස්සේ මේ බුදුහාමුදුරුව මේක එකින් එක ගත්තා. පළමු කොට රූපං කියන එක, ඊළඟට වේදනං කියන එක, ඊට පස්සේ සංඤං සංඛාර විඥාන. දැන් මේක මේ රූපය කොහොමද මොකද්ද කියන එක විග්‍රහ කරලා තියෙනවා. කතමංච භික්කවේ රූපං චත්තාරෝච මහභූතා චතුන්නංච මහභූතානං උපාදාය රූපං. චත්තාරෝ මහභූතා කිව්වේ ආපෝ තේජෝ වායෝ පඨවි හතර තමයි චත්තාරෝච මහභූතා. ඒකෙන් චතුන්නංච මහභූතං උපාදාය රූපං. යම්කිසි පුද්ගලයෙක් විඥාණයෙන් කටයුතු කරන මේ ආපෝ තේජෝ වායෝ පඨවි මහභූත හතරෙන් තමන් අර ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් තමන් සන්තකයට තමන් වසඟයට යම් රූපයක් ගත්තා නම් ගන්න උත්සාහ කරා නම් ඒක උපාදාය රූපං. අපි හිතමුකෝ අපි මේ මොනාහරි දෙයක් කෝපයක් කියලා, ඒක වතුර ටිකක් කියලා, මේ මොනාහරි කෑම බත් පිටක් කියලා, මේක උපාදාය රූපං වෙනවා. තමන් උපාදානය කරගන්න කොටස පමණයි. අනික්ව ඔක්කොම චත්තාරෝච මහභූත. දැන් මේ මිහිතලයේ මත තියෙන සියලුම දේ චත්තාරෝච මහභූත. නමුත් තමන් මේ බඹයක් පමණ වූ ශරීර කූඩුවේ ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් කොයි දොරකින් හරි මුඛයකින් හරි තමන් උපාදානය කරගන්න අර චක්කු රූප සෝත රූප ගාන රූප ජීවා රූප කාය රූප මන රූප ඒවා උපාදානය කරගත්තොත් විතරක් ඒවා උපාදාය රූප වෙනවා. ඒවත් චතුන්නංච උපාදාය රූප. ඉතින් ඒක නිසා මේ තමන් උපාදානය කරගන්න ඉතාම සුළු කොටස. බුදුහාමුදුරුවෝ කිව්වා අර අපි මේ මහා ඇට්ටේරිය වනය පෙන්නලා මිටට අතට කොළ ටිකක් කඩාගත්ත. ඒ කොළ ටික කඩාගත්ත ටික විතරයි තමන් උපාදානය කරගත්ත අර කොටස. අනික් තව කෝටි ප්‍රකෝටි ගානක් ඒ වගේ මේ ඒ වගේම අර නියමිට නියපොතට ගත්ත පස් ටික තමයි උපාදාය රූපය. මුළු මහ පොළොවෙම තියෙන්නේ මේ ආපෝ තේජෝ ආයෝ පඨවි මහ භූත හතර. දැන් තමන්ට බරක් වෙන්නේ බයක් වෙන්නේ බැම්මකට බැඳින්නේ මේ සියලු දේ අර තමන් උපාදාය කරගත්ත ඉතාම සුළු කොටස පමණයි. ඉතින් ඒක නිසා ඒ උපාදාය කරගත්ත රූප නිසා තමයි වේදනා සංඥා සංකාර විඥාන ඇති වෙන්නේ. ඒකත් මෙරුම් ගන්නකොට. එතකොට මේ රූපං විග්‍රහ කරලා තියෙනවා උපාදාය රූපයි මෙතන විග්‍රහ කළේ. ඉදං උච්චති භික්කවේ රූපං. ඊළඟට රූප සමුදයෝ ආහාර සමුදයෝ. රූප පිළිබඳව සමුදය කරගත්තොත් ආහාර සමුදය වෙනවා. දැන් මෙතන මේ රූප සමුදය නැතුව ආහාර සමුදයක් වෙන්නේ නැහැ. දැන් මෙතන ආහාර සමුදය කිව්වහම විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර, සම්පස් ආහාර, කබලින්කාර ආහාර හතරම සමුදය වෙන්නේ රූප සමුදය නිසායි. සම්බන්ධයක් අලුතෙන් වර්තමාන මොහොතේ ඇති කර ගැනීම නිසායි. සංකාර කරලා සංචේතන පවත්වලා සමුදය බිහි කරගත්තොත් ඒක ආහාර සමුදය. ඒ වගේම රූප නිරෝධෝ ආහාර නිරෝධෝ. රූප නිරෝධෝ අර අපි දැක්ක රූපය ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් අපි රෝධ ගුණ ගැහුවොත් සංචේතනා පැවැත්වුවේ නැත්නම් අපි ඒක විසංකාර කළොත් ඒක විසන්ධි කළොත් ඒක විවට්ට කළොත් අපි ඒ රූප නිරෝධ ඒ අනුව ආහාර නිරෝධ. අය මේවා අරියෝ අට්ටංගිකෝ මග්ගෝ රූප නිරෝධගාමිනී පටිපදා සෙයතිදං සම්මාදිට්ඨි සම්මා සංකප්ප අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන පියවරට තමයි කොහේ ගියත් අරියෝ අට්ටංගිකෝ මග්ගෝ තමයි රූප නිරෝධගාමිනී වේදනා නිරෝධගාමිනී සංඥා සංකාර විඥාන මෝහක උනත් නිරෝධගාමිනී පටිපදා හැටියට විග්‍රහ කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක පොදුයි. නමුත් මේ හොඳට තේරුම් ගන්න ඕන මේ රූප ආහාර සමුදයෝ රූප සමුදයෝ ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. මේ දෙක තමයි මේක මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තමයි මේක උපකාර වෙන්නේ. ඊළඟට යං රූපං පටිච්ච උපජ්ජති සුඛං සෝමනස්සං. අපි මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් චක්කුංච සෝතංච ගානංච ගන්නංච සද්දංච මේ වගේ මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් හයෙම්ම යං රූපං පටිච්ච වෙනවා. මේ පටිච්ච උනේ නැත්නම් උපජ්ජති සුඛං සෝමනස්සං වෙන්නේ නැහැ. එතකොට මේ පටිච්ච වීම කියන්නේ ඉච්ච කියන්නේ කැමැත්ත, පටි කියන්නේ බැඳිනවා. අපි ඒ දැක්ක ඇහුව බැලුව බින්ද අර දිට්ටි සුත මුත විඤ්ඤාත හතරෙම ඇහෙන් කනේ නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් හයෙම්ම මේ ඇහෙන් දැක්ක කනෙන් ඇහුව නාසයෙන් ගඳ සුවඳ දිවෙන් රස මේ ආදී කොට ඇත්තා ඌ මේ රූපයට පටිච්ච උනේ පටිච්ච උනා නම් පටිච්ච වෙන්නේ අපේ කැමැත්තෙන් ප්‍රිය දෙයට ඇලීම නිසාත් පටිච්ච වෙනවා අප්‍රිය දෙයට ගැටීම නිසාත් පටිච්ච වෙනවා ප්‍රියා ප්‍රියතර වැරදිසේ මැනීම නිසාත් පටිච්ච වෙනවා ඒකයි යම් රූපං පටිච්ච පටිච්ච වූ ගමම්ම උප්පජ්ජති මේක තියෙන්නේ සුඛං සෝමනස්සං විතරයි නමුත් දුක්ඛං දෝමනස්සං අදුක්ඛම අසුඛං තුනම එනවා ඇති වෙනවා පුද්ගලයෙක්ගේ හිතේ ඉතින් ඒක නිසා අයන් රූපස්ස අස්වාදෝ මේක තමයි මේ රූපේ නිසා ලබන ආස්වාදය එතකොට අර පටිච්ච උනේ නැත්නම් ඉච්ච නිසා පටි ඉච්ච කැමැත්තෙන්ම බැඳුණා කියන එකයි පටිච්ච ඒ පටිච්ච වීම නිසා තමයි මේ අපි සුවයක් සුඛ සුබ සුචි සුව මේ සියලුම දේ සෝමනස්ස කියන තත්වේ ඒ වගේම දෝමනස්ස ඒ වගේම අදුක්කම සුඛ තුනම මේ ආකාරයට යන් රූපම් පටිච්ච නිසයි ඇති වෙන්නේ ඒක තමයි රූපස්ස ආස්වාදේ මේ රූපයෙන් විඳින ආස්වාදේ සියලුම මිනිස්සු සත්වයෝ ඇහැ පිනවනවා කන පිනවනවා නාසය පිනවනවා දිව පිනවනවා කය රම් පිනවනවා මන රමණය කරනවා මේ සියලු දේ තේරුම තමයි මෙන්න මේ ආස්වාදය ආස්වාදනය කිරීම මේ ආස්වාදනය කිරීම තමයි පෘථග්ජන ලෝකය ජීවත් වීම කියලා කියන්නේ ජීවත් වීම කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි මේ ඇහැ පිනවනවා කන පිනවනවා අර උරා බොනවා පානය කරනවා ඇහෙන් රූප කනෙන් ශබ්ද රූප නාසයෙන් ගන්ධ සුවඳ රූප දිවෙන් රස රූප කයෙන් පොට්ටබ්බ රූප මනසෙන් ධම්ම රූප මේක තමයි ජීවත් වීම මේක තමයි ආස්වාදය හැබැයි මේ ආස්වාදය පිටිපස්සේ යම් රූපං අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං මේ අපි ආස්වාදය සඳහා එකර එක්වර සුඛං සෝමනස්සං දුක්ඛං දෝමනස්සං අදුක්ඛම අසුඛං නිසා අපි පටිච්ච වූ වෙලා මේ උපාදානය කරගත්ත රූපය අපිට කැමැතිසේ අපිට අපේ මන අපේ පරිදි අපේ කැමැත්ත අනුව අපිට ඕන විදියට පවත්වන්න නවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක තව බාහිර ධර්මතා නියාම ධර්මයන් පහක් අනුව ඒක වෙනස් වෙනවා. මේ වෙනස් වීම නිසා යම් රූපං අනිච්ඡං නිච්ච නැහැ. දුක්ඛං සුඛ නැහැ. විපරිණාම ධම්මං. දැන් හොඳට කල්පනා කරලා බලන්න මෙතන තියෙන්නේ අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. මේ අනිච්ඡං වල බුද්ධ දේශනාවේ තියෙන්නේ අනිච්ච දුක්ඛ අනත්ත. දැන් මේ බුද්ධ දේශනාවේ අනිච්ච දුක්ඛ අනත්ත වෙනුවට විපරිණාම ධම්ම. මේක ආත්ම කතාවක් අනාත්ම කතාවක් නොවන බව පැහැදිලිව තේරුම් ගන්න තැනක් තමයි මේ සත්තට්ඨාන කුසල සූත්‍රය. මේක අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්ම. මොකද්ද? අර ආස්වාදයේ සඳහා උපාදානය කරගත්ත සමුදය කරගත්ත අර උපාදාය රූප. මේ උපාදාය රූප නිතරම ධර්මතාවයෙන්ම නියාම ධර්මවලට අඩුව නිච්ච නැහැ අනිච්ඡං. සුඛ නැහැ සෝමනස්ස නැහැ දුක්ඛං. අපේ කැමැත්ත අනුව පවත්වන්න නවත්තන්න බෑ විපරිණාමයටපත් වෙනවා. ඒක තමයි අනත්ත. මේ අනාත වෙන්නේ අර විපරිණාම ධර්ම නිසා. මේක අත්ත නැහැ. අත්තසේ පවත්වන්න බෑ. සුඛසේ සෝමනස්සසේ පවත්වන්න බෑ. නිච්චසේ පවත්වන්න බෑ. එහෙම ධර්මතාවයක් නියත ධර්මතාවයක් නියාමයක් තියෙන නිසා අර ආස්වාදය සඳහා අල්ලගත්තදී ආදීනමයක් වෙනවා. එහෙම නැත්නම් දුකක් උරුම කරලා දෙනවා. දුකක් නිර්මාණය කරලා දෙනවා, ප්‍රභවය කරලා දෙනවා. මේක තමයි ආදීනෝ. යෝ රූපස්මින් මෙවන් මේ රූපය පිළිබඳව තමන්ගේ කැමැත්ත මේ ඉච්ඡ චන්දරාග විනේහි පිහිටලා චන්දරාග ප්‍රහාණය කළොත් අපි අර ආස්වාදය දිගින් දිගටම පිනවා පිනවා විඳවා විඳවා මැන මැන ආස්වාදනය කරන්නේ නැහැ. රූපේ දැක්කහෙන් ඇහුව කණෙන් නාසයෙන් ගන්ධ සුවඳ දැක් වින්දා ඒ වගේම දිවෙන් රස වින්දා ඒක ආස්වාදනය කරන්නේ නැහැ. දිගටම අර පටිච්ච වෙලා රෝධ ගහලා අර ආස්වාදනය දිගින් දිගටම පවත් ගන්න නැතිකොට චන්ද්‍රාග විනියෝ චන්ද්‍රාග ප්‍රහාණ මේ චන්ද්‍රාග විනේ චන්ද්‍රාග ප්‍රහාණේ පිහිටියාම ඉදං රූපස්ස නිස්සරණ. දැන් මෙතන හොඳටම තියෙන්නේ අනිච්ච දුක්ඛානත් මෙනෙහි කළාම නිච්ච සුඛාත් ඉවත් වුණාම අස්මිමානේ නැති වුණාම අර චන්ද්‍රාග විනේ චන්ද්‍රාග ප්‍රහාණේහි පිහිටා කටයුතු කිරීම තමයි මේ ආස්වාද ආදීනව නිස්සරණ කියන තුනේ තියෙන්නේ. නැවත ත්‍රිලක්ෂණය වෙන වචනවලින් බුදුහාමුදුරුව වෙන ආකාරයකට අර උදුරා දමන්න සත්ත උට්ටාන මේ කුණුමුල් තුන උදුරා දාන්න මේ අනිච්ච දුක්ඛානත් ත්‍රිලක්ෂණය ඒ අටක්කරා තියෙන වඩා වෙන ආකාරයකට පැහැදිලිව බොහොම සරලසේ විග්‍රහ කරලා තියෙනවා. මේක එකම වෙනස අනිච්ච දුක්ඛ අනත්ත කියන වචනේ මෙතන යොදලා නැහැ. තියන්නේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. ඒක ඕන කෙනෙකුට සරල විදිහට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට දැන් මේ යම්කිසි කෙනෙක් මේ තත්වය තේරුම් ගත්තොත් යේහි කේචි යේහි කේචි කියන්නේ මේ ආකාරයට යම්කිසි කෙනෙක් නිවැරදිව තේරුම් ගත්තොත් මේ පියවරහත භික්කවේ සමනාව බ්‍රාහ්මණව යම් ශ්‍රමණයෙක්කෝ බ්‍රාහ්මණයෙක්කෝ මේ නිවන් මඟ සොයන මේ මාර්ගයේ ප්‍රතිපදාවෙහි යොමු යෝගාවචරයෙක් කියන එක තමයි සමනාව බ්‍රාහ්මණව. එවන් රූපං අභිඥාය එවන් රූප සමුදයං අභිඥාය එවන් රූප නිරෝධං අභිඥාය එවන් රූප නිරෝධගාමිනී පටිපදං අභිඥාය එවන් රූපස්ස අස්සාදං අභිඥාය එවන් රූපස්ස ආදීනං අභිඥාය එවන් රූපස්ස නිස්සරණං අභිඥාය රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නාතේ සුප්පටිපන්නා සුප්පටිපන්නාතේ ඉමස්මින් ධම්ම විනේ ගාදන්. මේ බුද්ධානුස්සතිය එමනනම් බව උදුරා දමන්නට උපකාරවන අර ඉහලින් පෙන්වුවේ මරණානුස්සතිය ඊගාවට බුද්ධානුස්සතිය වෙන ආකාරයකට පැහැදිලිව විග්‍රහ කළා. හැබැයි දැන් මෙතන වෙනස දැන් මේක අර මුලින්ම කිව්වේ රූප සමුදය රූපම් පජානාති රූප සමුදයම් පජානාති රූප නිරෝධම් පජානාති රූප නිරෝධ ගාමිනී පටිපදම් පජානාති. පජානාති වලට එහා ගිහිල්ලා දැන් අභිඥාය අභිඥාය කියන්නේ නිවැරදි ආකාරයට තමන් තුළින්ම උසස් මට්ටමින් ගැඹුරු මට්ටමින් තමා තුළින්ම මේ රූප සමුදය රූප නිරෝධය රූප නිරෝධගාමී පටිපදාව රූපං අස්සාදං ආදීනවන් නිස්සරණං එහෙම නැත්නම් අනිච්චං දුක්ඛං අනත්තං නිබ්බිදා විරාගාය නිරෝධාය පටිනිස්සග්ගා දකිනෝ. අභිඥාය කියන්නේ අර පජානාති කියන එකට වඩා ඒ තත්වය තමන් තුළ ප්‍රජනනය වෙන දේ තමා පජානාති. ඒ පජානාති වලට ගැඹුරෙන් තමා තුළින්ම දකිනවනම් අභිඥාතං අභිඤ්ඤය කියන සත්‍යයට පත් වෙනවා. එතකොට භාවනානුයෝගියෙක් සමනාව බ්‍රාහ්මණව මේ අභිඥාතං අභිඤ්ඤය කියන තත්වයට පත් වෙනවා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ සියලු දෙයට මේ කාරණේ පොදුයි. ඒ අනුව යේචකෝ කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා එවන් රූපං අභිඥාය එවන් රූප සමුදයන් අභිඥාය එවන් රූප නිරෝධං අභිඥාය එවන් රූප නිරෝධගාමිනී පටිපදං අභිඥාය එවන් රූපස්ස අසාදං අභිඥාය එවන් රූපස්ස ආදීනං අභිඥාය එවන් රූපස්ස නිසරණං අභිඥාය රූපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධා අනුපාදා විමුත්තා තේ සුවිමත්තා ය සුවිමුත්තා තේ කේවලිනෝ ය කේවලිනෝ වට්ටන් තේසන් නත්ති පඤ්ඤා පනාය. මෙතෙක්කල් අර විඤ්ඤාපනාය වූ පුද්ගලයා වට තුනක් රාග වටේ, ද්වේෂ වටේ, මෝහ වටේ අර පංචස්කන්ධය උපාදානය කර ගැනීමෙන් තමන් තුළම නිවන වහලා සකස් කරගත්තා. වට තුනක් සංවට්ට. ඒ වට තුනම වට්ටන් තේසන් නත්ති. දැන් අලුතෙන් මේ වට සකස් කිරීම නැවැත්වුවට පස්සේ වට කඩා දානවා, බිඳ දානවා. ඒ අනුව පඤ්ඤාපන ඒ පුද්ගලයා දැන් ප්‍රඥාවෙන් කටයුතු කරන පුද්ගලයෙක් වුණා. අර විඤ්ඤාණයෙන් කටයුතු කිරීම නිසා තමයි වට තුන හැදුවේ. විඤ්ඤාණයෙන් කටයුතු කිරීම නැවැත්තුවා, දැන් පඤ්ඤා පනාය වුණා. ඒ කොහොමද? අර නිබ්බිදාය විරාගාය නිරෝධාය තේ සුවිමුත්තා ඒ සුවිමුත්තා අනුපාදා විමුත්තා. දැන් අපි කියන්නේ නිබ්බිදාය විරාගාය නිබ්බිදානු පස්සී විහරති, විරාගානු පස්සී විහරති, නිරෝධානු පස්සී විහරති, පටිනිස්සක් ගානු පස්සී විහරති. පටිනිස්සක් ගානු පස්සී විහරති වෙනකොට මේක තියෙනවා අනුපාදා විමුත්තා. නැවත අලුතෙන් නොඋපදින ලෙසම ඒ මුල් තුනෙන් සහදාහටම සහ මුලින්ම මිදී නිදහස් වීම තමයි අනුපාදා විමුක්ත. මේ හොඳට තේරුම් ගන්න ඕන. මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ තියෙන්නේ අර අනිච්ච දුක්ඛානත් මෙනෙහි කළ නිච්ච සුඛාත් ඉවත් කිරීමත් නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ගා අනුපස්සනා කරලා අර සබ්බූපදී පටිනිස්සග්ග කිරීම, ඒ වගේම සමුදය නොඋපදවීම, රාගයෙන් මිදීම, අභිනන්දනයෙන් මිදීම. එනිසා දැන් අපි මෙතෙක්කල් ඉගෙනගෙන තියෙන දන්න අර අනිච්ඡානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති, දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති, අනත්තානුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති, නිබ්බිදානුපස්සී විහෙරති අභිනන්දිම් පජහති, විරාගානුපස්සී විහෙරති රාගම් පජහති, නිරෝධානුපස්සී විහෙරති සමුදයම් පජහති, පටිනිසග්ගානුපස්සී විහෙරති සබ්බූපදී පජහති. මේක තමයි නිවන. මේක තමයි කුණුමුල් තුන උදුරා දමන පියවර හත. මේක දැන් මේ රූපය පිළිබඳව තමයි මේ පියවර හත තේරුම් ගන්න ඕන. මේ අනිච්ච දුක්ඛානත් මෙනෙහි කළා, නිබ්බිදා විරාගා නිරෝධ පටිනිස්සග්ග කිරීම වෙන වචන වලින් මෙතන බුදුහාමුදුරුව බොහොම සරල විදියට කෙටි විදියට තේරුම් කරලා දුන්නා. මේකේ ඉතාමත්ම වැදගත් දේ තමයි අර අනිච්චං දුක්ඛං අනත්තං නෙමේ තියෙන විපරිණාම ධම්ම. දැන් මුගක්ම අද සිංහල පරිවර්තකයෝ ත්‍රිපිටකයේ පරිවර්තනය කරනකොට මේ අනත්ත කියන එක අනාත්ම හැටියට දාලා තියෙනවා. නමුත් මෙතන තියෙන්නේ විපරිණාම ධම්ම. ඒක ධර්මතාවයක්. අපිට මේ අපි යමක් අල්ලගත්තොත් එතන යද නිච්ඡන් තන් දුක්ඛං යන් දුක් යද නිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තද නත්තං ඒතං මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාති හැටියට පාත්තන්න බෑ. ඒ අනුව මේක අනාත වෙනවා. අනාත වෙන්න හේතුව මොකද? අර නිච්චසේ අපි අල්ලගත්තදේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. ඒක තමයි ආදීනව. ඒ නිසා අපේ අර ඇහැට කනට නාසයට දිවට කයට මනට අරමුණු වන රූප වේදනා සංඥා සංකාර විඥාන හය පහටම අදාළව මේකට අපි අර චන්ද්‍රාගය විනයෙහි පිහිටලා චන්ද්‍රාග ප්‍රහාණය කර ගමන් අපි ආස්වාදය ලබන්නේ නැහැ, ආදීනවයක් උරුම වෙන්නේ නැහැ. ඒ අනුව නිස්සරණයට පත් වෙනවා. නිස්සරණම්, නිස්සරණම් කියන්නේ අපි අර කාමාවචර බව, රූපාවචර බව, අරූපාවචර බව සම්පූර්ණයෙන්ම අයින් කළා. එයින් නිදහසී මිදී නිදහස් වුණා. ඒකයි නිස්සරණම්. චර බව නැති කළා. චරණම් කියන එකම තමයි නිස්සරණම් කියන්නේ. ඒකෙන් නිදහස් වුණා. මේක දැන් මේ මෙතෙක් කල් කිව්වේ මේ රූපය පිළිබඳව මේ පියවර හතෙන් මිදී නිදහස් වීම. මෙතනත් තියෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා. නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිච්චසමුප්පාදය කිරීමම තමයි අර චතු අරිය සත්‍ය තේරුම් ගත්තාම පංචස්කන්ධයේම රූප වේදනා සංඥා සංකාර විඥාන. ඊළඟට අපි දැන් මේ රූප සමුදයෝ ආහාර සමුදයෝ මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ පංචස්කන්ධයේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ උපත සමුදය විවිධයි. ඒකයි තේරුම් ගත යුත්තේ. දැන් ආහාර රූප සමුදයෝ ආහාර සමුදයෝ, රූප නිරෝධෝ ආහාර නිරෝධෝ. හැබැයි වේදනා ය කතමාච භික්කවේ වේදනා, ජයි මේ භික්කවේ වේදනා කාය. හයාකාර වූ වේදනා කායක් තියෙනවා. මේක චක්කු සම්පස්ස වේදනා, සෝත සම්පස්ස වේදනා, ජිවහා සම්පස්ස වේදනා, කාය සම්පස්ස වේදනා, මනු සම්පස්ස වේදනා, සම්පස්ස වේදනා. දැන් අර කායකාය 36ක් තියෙනවා කිව්වලා ඉස්සෙල්ලා කිව්වනේ. චක්කුකාය රූපකායට පටිච්ච වුණාම චක්කු විඥානකාය මේ කාය තුන එක වුණාම තින්නම් සංගති පසු සම්පස්සජා කියන වේදනාව එනවා. එනිසා චක්කු සම්පස්ස වේදනා, සෝත සම්පස්ස වේදනා, ගායන් මේ ගාන සම්පස්ස, ජීවා කාය මනු සම්පස්ස හයක් තියෙනවා. සම්පස්සය තමයි මේකේ මේ වේදනාව. අර රූප ආහාර සමුදයෝ රූප සමුදයෝ, මෙතන සම්පස්ස සමුදයෝ වේදනා සමුදයෝ, සම්පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ. ඒකයි එකම වෙනස. මේ රූප වේදනාවල වෙනස ආහාර සමුදයෝ රූප සමුදයෝ, සම්පස්ස සමුදයෝ වේදනා සමුදයෝ, සම්පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ. ඒ ආකාරයට අනික් සියලු පියවරල් අර වේදනා 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 හැටියට තේරුම් ගන්න ඕන. වේදනා සමුදයං පජානාති, වේදනා නිරෝධං පජානාති, වේදනා නිරෝධගාමිනී පටාජානාති, වේදනා ආස්වාදං පජානාති, වේදනා ආදීනවං පජානාති, නිස්සරණං පජානාති. ඒ සියල්ල ඒ ආකාරමයි විඥානං. ඊළඟට කතමාච භික්කවේ සංඥා, ජයි මේ සංඥාකාය. දැන් අතන චක්කු සම්පස්ස, සෝත සම්පස්ස හයක් තියෙනවා. මෙතන තියෙන්නේ ඒ ආයතන හයටම බාහිරෙන් එන සම්පස්ස හයක්, සංඥා හයක්. මේ රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඒ අනුව පස්ස සමුදයෝ සංඥා සමුදයෝ, පස්ස නිරෝධෝ සංඥා නිරෝධෝ. දැන් අතන අධ්‍යාත්මික ආයතන පහේ පස්ස තමා වේදනා සමුදයෝ, මෙතන බාහිර ආයතන හයේ සමුදය තමා පස්ස සමුදයෝ. ඒ සංඥා සමුදය, සංඥා නිරෝධයේ ඒ වගේමයි බාහිර ආයතන හය එක නිරෝධය. ඒක ඒ වගේම සංකාර වෙනස. සංකාරවල මේක රූප චක්කු සංචේතනා නිසා රූප සංචේතනා, ඒ වගේම සද්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටම්බ සංචේතනා, ධම්ම සංචේතනා. අපි අර සංචේතනා හයක් තමයි පාත්තන්නේ. ඇහෙන් දැක්ක රූපය පිළිබඳව, කනින් ඇහුව ශබ්දය පිළිබඳව, නාසයෙන් ගත්ත ගඳ සුවඳ පිළිබඳව දිවෙන් ගත්ත රස කයෙන් ගත්ත පොට්ටබ්බ මනසෙන් ගත්ත ධම්ම පිළිබඳව අර බාහිර රූප ශබ්ද ගඳ සුවඳ රස රූප පහස ධම්ම පිළිබඳව සංචේතනා පවත්වලා රෝධ ගහනවා රවුම් ගහනවා දිගින් දිගටම චෛතසික පවත්වනවා සිතුවිලි පවත්වනවා ඒක තමයි ඒ සංකාර කරන්නේ ඒ අනුව මේ සංචේතනා නිරෝධෝ පස්ස නිරෝධෝ එක්ක ඒක තමයි ඒකේ වෙනස ඒ අනුව මේ තුනේම දැන් රූප සමුදයෝ ආහාර සමුදයෝ වේදනා සංඥා සංකාර තුනේම පස්ස සමුදයෝ වේදනා සංඥා සංකාර පස්ස නිරෝධෝ වේදනා සංඥා සංකාර නිරෝධෝ ඊළඟට අවසානයක විඥාන යෙහි කේචි භික්කවේ ඊට පස්සේ විඥාන හයක් තියෙනවා කතමංච භික්කවේ විඥානං ජෛමේ භික්කවේ විඥාන කාය විඥාන කාය හයක් තියෙනවා චක්කු විඥාන කාය සෝත විඥාන කාය ගාන විඥාන කාය ජීවා විඥාන කාය විඥාන මනෝ විඥාන හය ඉදං උච්චති භික්කවේ විඥානං නාම රූප සමුදයෝ විඥාන සමුදයෝ නාම රූප නිරෝධෝ විඥාන නිරෝධෝ මෙතන නාම රූප දෙකම තියෙනවා දැන් අර මුල් ආහාර සමුදයේ රූප විතරයි වේදනා සංඥා චේතනා නාම විතරයි මේක විඥාණයට නාම රූප සමුදයෝ විඥාන සමුදයෝ නාම රූප නිරෝධෝ විඥාන නිරෝධෝ ඒකෙත් ඒ අනුවම මේ පියවර හතෙන්ම අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා නිබ්බිදාය විරාගය නිරෝධය පටනැස්සක නමුත් ඒක අර ආස්වාදය ආදීනවය නිස්සරණය හැටියට තමයි විග්‍රහ කරලා තියෙන්නේ මෙතෙන්දී අපි තේරුම් ගත යුතු වැදගත්ම තිය තමයි පළමු කොටම මේක දැනගන්න ඕනේ ඥානතෝ ඊට පස්සේ තමන් තුළ ඇතිවන වෙනස දැන හඳුනා ගැනීම නිවැරදිව පජානාති ඒ වෙනස දැන හඳුනාගත්තට පස්සේ මේක අර ගැඹුරු මට්ටමින් නිවනට උපකාර වන මට්ටමින් ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කරන්නත් ආශ්‍රය කළ යුතු දේ ආශ්‍රය කරන්නත් අර චන්ද්‍රාග විනයෙහි චන්ද්‍රාග ප්‍රහාණය කරන්න බෑ මේකේ අර දෙක තේරුම් ගත්තේ නැන්නා ඒක තමයි අර අභිඥායියන් කිව්වේ ඒ නිසා පජානාති නැතුව අභිඥාතං වෙන්න බෑ අභිඥයයන් වෙන්න බෑ අභිඥය නැතුව පහතබ්බංච පහිනං භාවිතබ්බංච භාවිතං මේ දෙපැත්ත කරන්න බෑ මේ අනුව තමයි මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ මේ පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන තමයි අපි මේ පැවැත්ම පාත්වගෙන යන්නේ උපාදාය රූප හැටියට මේක තේරුම් ගත්තට පස්සේ මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ මේ කුණු මුල් තුන කෙලෙස් මුල් තුන සහ මුලින්ම උදුරා දමා නැවත පංචස්කන්ධය උපාදානය කර ගැනීම උපාදාය රූප හැටියට සදහටම නවත්තන්න පුළුවන් හැබැයි පංචස්කන්ධය භාවිතා කරනවා පැවැත්ම පවත්වාගෙන යන මේකත් තේරුම් ගන්න ඕනේ පංචස්කන්ධය පැවැත්ම පවත්වාගෙන යාම සඳහා භාවිතා කළ යුතුයි භාවිතා නොකර ජීවත් වෙන්න බෑ දැන් කර නොකරන්නේ උපාදාය රූප හැටියට උපාදානය කර නොගැනීමයි ඒ උපාදානය කර නොගන්නේ අර අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන ආස්වාදය ආස්වාදය හැටියට ආදීනවය ආදීනවය හැටියට නිස්සරණේ නිස්සරණේ හැටියට තේරුම් ගත්තාම චන්ද්‍රාග විනයෙහි පිහිටා චන්ද්‍රාග ප්‍රහාණයෙන් නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිසග්ග කියන තත්ත්වෙටලා සබ්බූපදී පටිනිසග්ග කිසිම දෙයක් මේ පංචස්කන්ධයෙන් උපාදානය කරගන්න හැබැයි භාවිතා කරන පරිහරණය කරනවා මේ පැවැත්ම කය පවත්වාගෙන යන්න අවසාන මොහොතක් ඒක තමයි මේ පංචස්කන්ධයේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ විග්‍රහ කරේ මේ ආකාරයටම කතංච භික්කවේ භික්ඛු ත්‍රිවිධූප පරික්ඛී හෝති තවත් කරුණු තුනක් ත්‍රිවිධ තුන් ආකාරයකට මේ පියවර හත අනුගමනය කිරීමෙන් මේ උපාදානය වගේම තවත් ආකාරයකට නිවන් දකින්නට නිවනට උපකාර වන කරුණු තුනක් තියෙනවා. ඒ තුන තමයි ඉද බිකවේ බිකු ධාතුසෝ උපපරික්කති. දැන් පංචස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන හැටියට අපි අර පියවර හතෙන් උදුරලා දැම්මේ. ධාතුසෝ උපපරික්කති කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි අවකාශ විඥාන කියන මේ ධාතු හය අපි නැවතත් අර අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා. නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිසග්ගාය කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ආයතනසෝ උපපරික්කති. චක්කායතනෙ, සෝතායතනෙ, ගානායතනෙ, ජීවායතනෙ, කායතනෙ, මනායතන ආයතන හයත් අපිට පුළුවන්කම තියෙනවා අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළා. නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිසග්ග කරන්න. ඒ වගේම පටිච්ච සමුප්පාදසෝ උපපරික්කති. අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදය, අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදය හැටියට තේරුම් ගන්න ඕන. අවිද්‍යා මූල නිරෝධය, අවිද්‍යා මූල නිරෝධය හැටියට තේරුම් ගන්න ඕන. කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මය කුණු මුල් තුන උද්‍රා දමන අර සත්තාන කුසල සූත්‍රයට අදාළව තේරුම් ගන්න ඕන. ඒ අනුව එවං කෝ භික්කවේ භික්කු ත්‍රිවිධ උපපරික්කී හෝති. සත්තාන කුසලෝ මේ කුණු මුල් තුන උදුරා දමන මේ පියවරහතෙන් භික්කවේ භික්කු ත්‍රිවිධ උපපරික්කී ඉමස්මින් ධම්ම විනේ කේවලි උසිතවා උත්තම පුරිසෝති උච්චති. උත්තම පුරිසෝති කිව්වේ අරහත් තත්වයටම පත්වෙනවා මේ එකක් හෝ නිවැරදිව තේරුම් ගත්ත. දැන් අර පස්වග මහණුන්ට මේකෙන් එකයි කිව්වේ අර පංචස්කන්ධ උපාදානය පිළිබඳව විතරයි. නමුත් දැන් බුදුහාමුදුරුවෝ මේ පංචස්කන්ධයේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව තමයි මේකෙත් විග්‍රහ කළේ. ඒ වගේම ධාතු සෝප පරික්කති, ආයතන සෝප පරික්කති, පටිච්ච සමුප්පාද සෝප පරික්කති තේරුම් ගත්තත් මේ නිවන මේ ආකාරයටම සාක්ෂාත් කරගන්න පුළුවන් උත්තම පුරුෂෝතිසෝ කියන තත්වයට. ඒ අනුව තමන්ට පුළුවන් අර ධම්ම විනේ ගාදන්ති කියන තත්වයට පත්වෙන් මේ මාර්ගය අනුගමනය කරන්න. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේක තමා මේ නිබ්බේධික පරියාය. නිබ්බිදාය කියන තැනට එක තමා මේ සියලු දෙයින් ප්‍රකාශ කරලා පැහැදිලි කරලා අවසාන වශයෙන් එන්නේ අර මේ හැම එකේම විග්‍රහ කරලා තියෙනවා. අන්තිමට දැන් විඥානං අභිඤ්ඤයේ, විඥාන සමුදයං අභිඤ්ඤයේ, විඥාන නිරෝධං අභිඤ්ඤයේ, විඥාන නිරෝධගාමී පටිපදං අභිඤ්ඤයේ, විඥානං අස්සාදං අභිඤ්ඤයේ, විඥානං නිසරණං අභිඤ්ඤයේ. ඒ අනුව විඥානස්ස නිබ්බිදාය මෙතෙන්ට එන්න ඕන. නිබ්බිදාය ආවතන ආව ගමන් තමයි විරාගාය නිරෝධාය පටි නිසඟ වෙන්නේ. ඉතින් ඒක නිසා අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කළා නිච්ච සුඛාත්ත හිතෙන් ඉවත් කරන්නේ අර නිබ්බිදාය කියන තත්වයට නොබැඳුණු තත්වයට එන්න. අපි අර අනිච්ච දුක්ඛානත්ත තේරුම් නොගන්නා තාක්කල් නිච්ච සුඛාත්ත තමයි අපේ හිතේ තියෙන්නේ. ඒ අනුව අපි අලුතෙන් බැඳෙනවා, නැවත නැවත බැඳෙනවා. යායන් තණ්හා පෝනෝ භවික පුන පුනා බැඳිනවා. ඒ බැඳෙන තාක්කල් රාගය, දේශේ, මෝහය අලුතෙන් උපදිනවා, සමුදය බිහි වෙනවා, පැවැත්ම පවත්වගෙන යනවා, ජීවත් වෙනවා. මේ හොඳයි, ප්‍රියයි, මනාපයි කියලා. ඉතින් ඒක නිසා දුකට ඒක තමයි හේතු. මේකයි මේ නිච්චසේ සුඛසේ අත්තසේ සියලුම පුද්ගලයෝ මේ පැවැත්ම දකින්න පෘථග්ජන ලෝකයා. නමුත් මේ ධර්මයේ තේරුම් ගත්තට පස්සේ මේ පැවැත්ම තුළ නිච්චයි සුඛයි අත්තයි කියලා අසිමානයෙන් අල්ලගන්න, පවත්වන්න, නවත්වන්න පුළුවන් දෙයක් නැති බව තමා විසින් යථා පරිදි යථා භූත ඥාන දර්ශනයෙන් දැක්කාම ඒ පුද්ගලයා මේ කිසි දෙයකට බැඳින්නේ නැහැ. නිබ්බිදාය රාගයෙන් ඇලෙන්නේ නැහැ, විරාගාය මේ රෝධ කරන්නේ නැහැ, නිරෝධාය. ඒ අනුව සබ්බූපදි පට නිසග්ගාය. දැන් මේකේ තේරුම් ගත යුතු දේ තමයි බුදුහාමුදුරුවෝ මේ වෙන අලුත් දෙයක් කියලා නෙමෙයි හැබැයි අලුත් විදිහක මෙතෙන්දි කිව්වා. අනිත්‍ය දුක්ඛ අනාත්ත නිබ්බිදාය විරාගය නිරෝධපට් නිසක රට්ටක් රතින බල අලුත් විදිහක කිව්වා විග්‍රහයක් කළා පෙන්වලා දුන්නා. මේකෙන් ඇත්ත වශයෙන්ම අපිට හොඳටම ඔප්පු කරන්න පුළුවන් දේ තමයි අද මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියනවනේ මෙන්න මේක සම්පූර්ණයෙන්ම මේ කඩලා බිඳලා දාන්න පුළුවන් මේ වැරදි භාවිතය. මේක තියෙන්නේ අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං. අනාත්ම කතාවක් හෝ ආත්ම කතාවක් බුද්ධ දේශනාවට ගැලපෙන දෙයක් නෙමෙයි. විපරිණාම ධම්මේ තමයි මෙතන විග්‍රහ කරලා තියෙන ධර්මතාවය. හොඳයි නම් දැන් මොනාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න අවස්ථාව.
අවසරයි ස්වාමීන් වහන්ස, මෙතන මේ චක්කු විඤ්ඤාණං, සෝත විඤ්ඤාණං, ගාන විඤ්ඤාණං, ජීවා විඤ්ඤාණං, කාය විඤ්ඤාණං, මනෝ විඤ්ඤාණං කියපු තැන, එතන කාය විඤ්ඤාණං කිව්වේ ශරීරයේ ස්පර්ශ
නෑ. මේ මෙහෙමයි, දැන් ඔතන ඇහැ කන නාසය දිව කාය කියලා කොටසක් තියෙනවනේ. මේ යම් ආකාරයක ශරීරේනුත් යම් විඤ්ඤාණයක් උපදිනවා. අපි යම් පොට්ටබ්බ මේ පහසක් ලබන්නේ අර කයට යම් විඤ්ඤාණයක් තියෙනවා. ඒක ඇහැට හෝ කනට හෝ නාසයට හෝ දියට හෝ ලැබෙන දෙයක් නෙමෙයි. මනසට ඒක කාය විඤ්ඤාණය. එතන පොට්ටබ්බ කියන පහසක් ලැබෙන විඤ්ඤාණය තමයි මේ කාය විඤ්ඤාණය. ඇහැට ලැබෙන්නේ චක්කු විඤ්ඤාණය. ඇහෙන් රූපයක් දැක්කහම මේ කයෙන් පහසක් ලැබුවාම ඒක කාය විඤ්ඤාණය.
එතන කාය කියලා අදහස් වුණේ එතකොට ශරීරය.
ඔව්, එතන මුළු ශරීරයම තමයි කාය විඤ්ඤාණය හැටියට එතන ගත්තේ. එතන ශරීරං ශරීරය තමයි කාය විඤ්ඤාණය හැටියට තියෙන්නේ.
අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස, මෙතන මේ පොඩ්ඩක් අර පැටලෙනවා වගේ තේරෙනවා. අර නාම රූප නාම සම්බන්ධ වෙන්නේ මේ විඥාන කොටසදී විඥාන නිරෝධයට.
ඔතන නාම කොටස දැන් රූප කොටස තියෙන්නේ ආපෝ තේජෝ ආයෝ පඨවි චතුන්නංච මහා භූත. නාම කොටස වේදනා සංඥා චේතනා සංකාර තුනම. වේදනා සංඥා සංකාර තුනම ඒ තුන තමයි මෙතන නාම කොටස හැටියට. නාම රූප හතර උනේ අර විඥානයේ නාම රූප දෙකම එක්ක වුණා.
ඒගෙන් ස්වාමීන් වහන්සේ, අපි දැන් රූපයක් අපේ දැන් ඇහැට පටිච්ච වෙනකොට අපි යම්කිසි විඥාන ශක්තියක් විඥාන බීජයක් බවට පත් වෙනකොට ඒක නමකුත් ඒකට දාගෙන තමයි අපි විඥාන බීජයක් බවට පත් කරගන්නේ. ඒ මොහොතේ තමයි නමක් අපිට අදාළ වෙන්නේ
නේ. නමක් නැතුව බෑ අපිට. මොකක් හරි දැනීමක් සංඥාවක් හැඳිනීමක් තියෙන්න ඕන. නැත්නම් අපිට සංචේතන අපහත්තන්න බෑ. ඒක දිගේ රවුම් ගන්න බෑ. ඒක අල්ලගන්න යන්න බෑ. ඒක බැරි වෙලාවත් අපිට ඒකේ නමක් දැකගෙන නම් අපිට ඒක නාම රූප වෙන්න. අපි හිතමුකෝ අපි කවදක්වත් ජීවිතේටවත් දැකලා නැති මොකක් හරි පළතුරක් දැක්ක කියලා. අපි මේක දිගේ සංචේතන පවත්තන්නේ නැහැ. මොකක් හරි දැක්කා. එවේම ඉවරයි. බැරිලාවත් කවුරු හරි ඒක ගෙනල්ලා කෑල්ලක් කපලා දුන්නොත් අන්න අපි ආනව නම මොකද්ද? අන්න නාම රූප දෙකම එනවා.
එක දෙකම එකතු කරගෙන තමයි අපි විඥානය අපවට
පත් කරන්නේ. දෙකම එකතු කරගෙන තමයි නාම රූප සමුදය විඥාන සමුදය. දැන් මේකේ මේ විභංග කරලා බෙදලා පෙන්නලා තියෙන්නේ. මෙතන කරලා තියෙන්නේ න්‍යායාත්මකව විභංග කරලා බෙදලා පෙන්නලා. නමුත් ඔය එකක්වත් අපිට වෙන්ව ගන්න බෑ. අපිට gediya pitin තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන උපාදානය කර ගන්න පුළුවන් භාවිතයට ගන්න පුළුවන් සියලු දේ දැන් මෙතන තේරුම් ගත යුත්තේ මේක බෙදලා වෙන් කළා තියෙනවා අර මේ උද්‍රාදමීමේ පහසුව සඳහා ඒක තමයි විභජ්‍යවාදී නමුත් අපි තේරුම් ගත යුත්තේ අපි මේක උපාදානය කර ගැනීමයි නවත්තන්න ඕන භාවිතා කිරීම පරිහරණය කිරීම දැකීම හැම ඒවා නවත්තන්න ඕනේ ඇහැටියෙන්නේ බලන්න කන් තියෙන්නේ අහන්න ඒ නිසා භාවිතයට කරණයට ගන්න පුළුවන් ඕනේ අවශ්‍යයි ජීවත් වෙන්න නැතුව පුළුවන් කමන්නේ අර අපි රෝධ ගහලා උපාදානය කර ගැනීම තමයි නවත්තන්න ඕන හැම එකෙම තියෙන අවසාන වශයෙන් නිබ්බිදාය විරාගය නිරෝධය පටිනිස්සග්ගය උපාදානය සහ මුලින්ම අවසන් කරනවා
අවසරයි ස්වාමීන් වහන්ස චන්දරාග විනය පිහිටීමේ ප්‍රායෝගික උදාහරණයක් අරගෙන පැහැදිලි කරලා දෙන්න
චන්දරාග විනය
පිහිටීම
දැන් අපි කැමැත්ත නිසා වැරදි වැඩක් කරනවා ණය වෙනවා අපේ කැමැත්ත නිසා අපි ණය වෙන වැඩක් කරනවා මොනවා හරි එතකොට චන්දරාග ණය ඒ වැරදි වැඩෙන් වෙන් වෙලා මිදී නිදහස් වෙනවා නම් චන්ද්‍රාග විනය අර විනය ලෝකේ කිව්වේ ඒකම තමයි චන්ද්‍රාග විනය චන්ද්‍රාග ප්‍රහාණය කියන්නේ ඒ චන්ද්‍රාගය අපි හිතෙන් අයින් කරනවා රාගක්කය තණ්හක්කය දැන් පෘථග්ජන පුද්ගලයේ තුල තියෙන්නේ චන්ද්‍රාගය කැමැත්ත චන්දය එකක් චන්ද්‍රාගය ඊට වඩා බලවත් මේක පිළිබඳව උඟාක් ගැඹුරු උඟාක් දීර්ඝ උඟාක් පැහැදිලි විස්තරයක් තියෙනවා මහා පුන්නම සූත්‍රය එතෙන්දී මේ චන්ද්‍රාග පිළිබඳව තව ආකාරයක වචනයක් දාලා බුදුහාමුදුරුව මාගදී වචනය වේ මත්තතාව වේගයක් සහ මත්වීමක් තමන් තුළ ඇති වෙනවා අර ඇහෙන් රූපයක් දැකලා ඒකට චන්ද්‍රාගයක් ඇති වුණා ඒ චන්ද්‍රාගය කාමච්ඡන්දයක් බවට පත් වෙනවා කාමච්ඡන්දය කාම මූර්ජාවක් කාම පරිලාහයක් ඊට පස්සේ පිස්සුවක් වගේ වෙනවා ඉවසන්න බැරි තත්ත්වයට පත් වෙනවා. ඒකෙ එන්න එන්න දැන් ඡන්දය කාමච්ඡන් ඡන්ද රාගය කාමච්ඡන්දය කාම මූර්ජාව කාම පරිලාහය මෙහෙම එන්න එන්න වඩා වර්ධන. මේ වඩා වර්ධනය වෙන්නේ මොකද කොහොමද? රෝධ ගන්නවා, රවුම් ගන්නවා, චේතනා පවත්වනවා. හිතෙන් කරන්නේ ඔක්කොම. ඒ හිතෙන් ඒවා නොකළොත් රවුම් නොගැහුව රෝධ නොගැහුව චන්ද්‍රාග විනේ චන්ද්‍රාග ප්‍රහාණය අපි ඒ අපේ හිතේ කැමැත්ත තිබුණ දැක්කා නමුත් අපි ඒකට අර සංචේතනා පැවැත්වුවේ නැහැ රෝධ ගැහුවේ නැහැ රවුම් ගැහුවේ නැහැ ඒ කියන්නේ හිතුවේ නැහැ දැන් අපි උදාහරණයක් ඇටියට කේක් කෑල්ලක් කෑවා හැබැයි ඒ කේක් කෑල්ල අපි සංසන්දනය කර කර මැන මැන දැන් සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෙක් නම් චන්ද්‍රාග මේ චන්ද්‍රාගය ඇති වෙන්නේ මේ කේක් කෑල්ල කෑව ගමන් දැන් හිතෙන් කල්පනා කරනවා කොහෙන්ද ගත්තේ අපිට තව කෑල්ලක් ගන්න පුළුවන් වෙයිද අපේ ළමින්ටත් ප්‍රියන්ටත් මේකෙන් කේක් කෑල්ලක් දෙන්න පුළුවන් වෙයිද මේක මොනවද දාලා තියෙන්නේ කීයද මේකේ ගාන කොයි කඩෙන්ද ගන්න පුළුවන් කවුද හැදුවේ මේ ඔක්කොම මොනවද සංචේතනා පාත්‍ර ඒ අනුව චන්ද්‍රාගය හිතේ ඇති වෙනවා ඒවා ගැන අපි නොහිතුවොත් මැන්නේ නැත්නම් ඒ දිගේ රවුම් ගැහුවේ නැත්නම් මොකද වෙන්නේ චන්ද්‍රාග විනය චන්ද්‍රාගය ප්‍රහාණය වෙනවා ඒ වැරදි රවුම් ගැහීම තමයි වැරද්ද අපි යහපතක් කරනකොට හැබැයි කාට හරි යහපතක් නම් තමන්ටත් අනුන්ටත් දෙන්නටම යහපත නම් ඒක රවුම් ගන්න එක වරදක් නෑ ඒක අපි කරන්න පුළුවන් සියලු දේ යහපත් දේ කරලා ඒකත් චන්ද්‍රාග විනේ ඒකත් චන්ද්‍රාග ප්‍රහාණය වෙනවා. යහපත් දේ. අයහපත් දේ ඒක තමයි අස්ස පස්ස දෙක. ඒ තේරුම. රාගයට ද්වේෂයට මෝහයට හේතු වෙන දේවල් විතරයි චන්ද්‍රාග විනේ චන්ද්‍රාග ප්‍රහාණය. රාග කියන එක තියෙන චන්ද රාග. දැන් චන්ද විරිය චිත්ත විමර්ශන නම් ඒක කරන්න ඕන. ඒක සතර ඉද්ධිපාද. ඒක නිවනට උපකාර වෙනවා. නෑ රසයි කියන එක රසයි. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. රසයි නම් රසයි. ඒක ප්‍රශ්නයක් නෑ. රස දෙය චිත්තයි කියන්න බෑනේ.
රස දැනුනම ඒකට රෝද ගැහුවේ නැත්තම් පටිච්ච වෙන්නේ නෑනේ.
නෑ. රෝද ගැහුවේ නැත්නම් පටිච්ච වෙන්නේ නෑ.
මොනවා පොඩ්ඩක්
රෝද ගැහුව නිසා තමයි රෝද ගහනවා කියන්නේ ප්‍රිය නම් ඒ ප්‍රිය බව දිගේ රවුම් ගහනවා. අප්‍රිය නම් ඒකට කියන සුකං සෝමනස්සං ප්‍රියනම් දුක්කං දෝමනස්සං අදුක්කම අසුකං ඔය තුනෙන්ම රෝධ ගහනවා පුතග්ජන පුද්ගලෙ.
කවුරු හරි කෙනෙක්ව දැන් මේ ධර්මයට එක්කන් එන්න ඕනේ කියලා හිතලා ඒක ගැන හිතුවට ඒක ප්‍රශ්නයක්.
ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක ඒක යහපත්. Tamanටත් යහපත් නම් අනුන්ටත් යහපතක් කරන දෙයක් නම් ඒක දිගේ අපි ඒක චන්ද්‍රාග විනයක් හෝ චන්ද්‍ර චන්ද්‍රාගයක් හෝ කාමච්ඡන්දයක් නැහැ. ඒකේ තියෙන්නේ විමුක්තියක්. ඒකේ තියෙන්නේ නිදහස් කිරීමක්. ඒකේ තියෙන්නේ යම් යහපතක් කිරීමක් අනුන්ටත් තමන්ටත්.
ආශ්‍රය ස්වාමීන් වහන්සේ මේ මෙතන විඥාන විඥානං විඥානස්ස මේ තුනක් තියෙන්නේ. විඥානස්ස කියන්නේ මොකද?
ඔය ඒක අස්ස අස් කිරීම. විඥානස්ස දුක්ඛ කන්දස්ස මේක අස්කිරීම. දැන් අනුස්සති දැන් අපි කියනවානේ මෙත්ත අනුස්සති. ඒ වගේ අස්ස කියන එක දැන් මෙතන තියෙනවා කුසලස්ස වුණොත් ඒක ආශ්‍රය. එතෙන්දී පස්ස කිව්වොත් ප්‍රහාණය. අස්ස පස්ස දෙකම තියෙනවා. දැන් සබ්බපා පස්ස කුසලස්ස කුසල අස්ස පාප පස්ස අස්ස පස්ස දෙකම තියෙනවා. ඔය දෙකම තමයි අස්ස පස්ස අස් පස් දෙකම. වැරදි දේ පස් කරන්න ඕනේ, පස්ස කරන්න ඕනේ, ප්‍රහාණය කරන්න ඕනේ. පජහති පහනාති පස්සති. යහපත් දේ, හොඳ දේ, නිවැරදි දේ ආසේවිතයි භාවිතයි බහුලී කතාවයි. ඒ තුනේ එකතුව තමයි අස්ස. පජහති පහනාති පස්සති තමයි පස්ස. අස් පස් කියන්නේ ඒකයි. අස්ස සති පස්ස සති කියන්නේ ඒකයි. නැතුව මේ උලන් ඇදීම් පිට කිරීම නෙමෙයි. හැබැයි උලන් ඇදීම් පිට කිරීමත් අපි හොඳ උලන් තමයි ආශ්‍රය කරන්නේ, නරක උලන් තමයි ප්‍රහාණය කරන්නේ. ඒකේ තියෙන යම් තේරුමක්. නමුත් ඒක මේ කෙලෙස් මුල් උද්දරා දමන්නට උපකාර වන දෙයක් නෙමෙයි. උලන් ඇතුළට ගැනීම හෝ පිට කිරීම, ඒ වගේම මේ ඇතුළට ගන්න එක පිට කරන එක අස්ස පස්ස හයෙන්ම ගන්නවා, ඇහෙන් ගන්නවා රූප ආශ්‍රය කරනවා, ප්‍රහාණය කරනවා, කණෙන් ගන්නවා, නාසයෙන් ගන්නවා, දිවෙන් ගහෙන් මනෙන් පරිමුඛං මුඛ හයෙන්ම මේ අස්සපස්ස කරනවා. මේකයි තේරුම් ගත යුතු ධර්මතාවය. මුඛ හයක් තියෙනවා. වැරදි දේ හෝ හොඳ දේ හෝ ඇතුළට ගන්න හෝ අයින් කරන්න හෝ.
ඊළඟට මෙතන තියෙනවා විමුත්තා තේ සුවිමුත්තා යේ සුවිමුත්තා තේ කේවලිනෝ.
ඒ කියන්නේ යමක් මේ වැඩේ කළොත් ඒ කරන පුද්ගලයා සුවිමුත්තා. ඒක පුද්ගලයාගේ යහපත්සේ මිදී නිදහස් වෙන සුවිමුත්තා. ඒ අනුව තේ කේවලිනෝ දක්ෂයෙක් වෙනවා. ඒ පුද්ගලයා නිවන් ධර්ම මාර්ගයේ යන්නේ. ඔය යෝ යේ යං ඔක්කොම මේ පුද්ගලයෙක්. සෝ කියන්නේ ඒ පුද්ගලයා, තේ කියන්නේ ඒ පුද්ගලයා.
ගරු ස්වාමීන් වහන්ස, ධම්ම විනේ ගාදන්ති කියන එකේ තේරුම මොකක්ද?
ධම්ම විනේ ගාදන්ති කියන්නේ දැන් මේක හේතුඵල ධර්මයට බහා ගලම බලපින් යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ කියන තුන තමයි ධම්ම විනේ ගාදන්ති. යෝ විනයෝ යෝ ධම්මෝ යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ කියන තුනේ එකතුව ධම්ම විනේ ගාදන්ති ධර්මයේ ඊ විනේහි දැන් ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියන එකම නැවතත් ධම්ම විනේ ගාදන්ති ඒකම බුදුහාමුදුරුවෝ නොඑක් තැන්වලදී යෝ විනයෝ යෝ ධම්මෝ යෝ යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ කියලා විග්‍රහ කරලා තියෙනවා මේ එකම දේ ධර්මමාර්ගයේ හැසිරීම මේකම මාර්ගචර්යාව කියලාත් කියනවා මාර්ගචර්යාව කියන්නේ ඒ හේතුඵල ධර්මයට බහගලපා බැලීම යෝ ධම්මෝ ණය විනයට සසඳා බැලීම යෝ විනයෝ ඒ අනුව ජීවිතයේ එදිනදා ජීවිතයේ ආනපාන සති සමාධියෙන් පිහිටා කටයුතු කිරීම සෝ භාසිතබ්බ ඒ තුනම තමයි ධම්ම විනය ගාදන්ති කියන්නේ එකම දේ බුදුහාමුදුරුවෝ නොඑක් අවස්ථාවල වෙන වෙන වචන වලින් මාගදී භාෂාවේ විග්‍රහ කරලා තියෙනවා ඒ ඒ පුද්ගලයන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස චත්තාරෝච මහා භූතා කිව්වම අභ්‍යන්තරව ඕලාරිකව නාම විදිහට ආපෝ තේජෝ වායෝ පඨවි
නෑ චත්තාරෝ මහා භූතා කියන්නේ මේ මිහිතලයේ මත විශ්වයේ මත පැවතෙන සියලු ද්‍රව්‍ය වස්තු පුද්ගලයෝ සියලු දේ තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන්නේ චත්තාරෝ මහා භූතා ඒවා අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදිහට අපි සකස් වීමේදී චත්තාරෝච මහා භූත චත්තාරෝ ධාතු වෙනවා ඒවා ඊට පස්සේ අට්ඨාරස ධාතු හැටියට විනාශ වෙනවා අට්ඨාරස ධාතු ඊට පස්සේ චතුන්නංච උපාදාය රූපං වෙනවා උපාදාය රූපං බවට පත් වෙනවා එතකොට දැන් චත්තාරෝ මහා භූතා කියන්නේ මේ විශ්වය තුල තියෙන පේන දකින සියලු ධර්මතාවයන්ට මුල වූ සියලු දේ. උපාදාය රූපං කිව්වේ මෙච්චරවත් පොඩි නෑ අපි මේ මොකක් හරි කෝපයක් ගත්තා නම් මෙන්න උපාදාය රූප. නමුත් මේ සියලු තැන්වල තියෙන්නේ චත්තාරෝ මහා භූත. මේක තේරුම් ගන්න ඕන. එතකොට චත්තාරෝ මහා භූත කියන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි. අපි ඒකෙන් සුළු කොටසක් උපාදානය කරගන්නවා. ඒක චතුන්නංච උපාදාය රූපං කියන தത്വෙට. දැන් ඊළඟට දැන් මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ තව වැදගත්ම තේරුම් ගත යුතු ධර්මතාවයක් තියෙනවා. මේක තමයි තේරුම් ගත යුත්තේ මුලින් කිව්වේ දැන් ඔය පංචස්කන්ධය පිළිබඳව රූපං පජානාති රූප සමුදයං පජානාති රූප නිරෝධං පජානාති රූප නිරෝධගාමිනී පටිපදං පජානාති අසාදං පජානාති ඊළඟට දෙවෙනුවම කිව්වේ මොකද්ද රූපං අභිඤ්ඤේය රූප සමුදයං අභිඤ්ඤේය දැන් මේ අභිඤ්ඤේය කියන தত্ত্বයට පත් වෙන්නේ පෘථග්ජන පුද්ගලයෙක් නෙමෙයි කවුද සමනාව බ්‍රාහ්මණ දැන් මේක පිළිබඳව මේ පොතේ අලුත් පොතේ 109 වෙනි පිටුවට පොඩ්ඩක් පෙරලා ගන්න. මේක තමයි මේ බුද්ධ ධර්මයේ තියෙන ගැඹුරුම දේ විග්‍රහය. බුදුහාමුදුරුවන්ගෙන් සේල කියන බ්‍රාහ්මණයා සේල සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා මේ සේල බ්‍රාහ්මණයා ඇහුවා ඔබට බුද්ධ කියන්නේ මොකද කියලා කොහොමද ඔබ බව උදුරා ගන්නේ කියලා ඇහුවා සේල කියන බ්‍රාහ්මණයා බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා ඔබට බුද්ධ කියන්නේ මොකද කොහොමද ඔබ බුදු බව උදුරා ගන්නේ කියලා ඒගොම බුදුහාමුදුරුවෝ කිව්වා අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහිනම් මේ තස්මා බුද්ධෝස්මීති බ්‍රාහ්මණ මම බව උදුරා දැම්මේ මට බුද්ධ කියන්නේ මේ අභිඤ්ඤේයං අභිඤ්ඤාතං භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහිනං. භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහිනං කියන්නේ මොකද්ද? ආන පාන වෙන මොකක්වත් නෙමෙයි. එතකොට ආන පාන කරන්න නිවනට උපකාර වෙනදී භව උදුරා දමන්නට උපකාර වන ආකාරයට ආන පාන කරන්න අවශ්‍ය දැනුම මොකද්ද? අභිඤ්ඤේයං අභිඤ්ඤේයං අභිඤ්ඤාතං කියන තත්වයට මුලින් කෙනෙකුට ලැබෙන දැනුම මොකද්ද? පජානාති. පජානාති සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෙකුට ප්‍රජානාති බොහොම අඩුයි. ඇත්තේ නැහැ. ඒ පුද්ගලයාට තියෙන ඥානතෝ විතර. දැනුමක් තියෙනවා, දැක්මක් නැහැ. නප්පජානාති. ඉතින් ඒක නිසා මේ හැම කෙනෙක්ම තමා තුළින් තමන්ව නිවැරදිව දැන හඳුනා ගන්න ඕනේ. මේ තමා තුළ ඇතිවන වෙනස් වීම. තමන් ඇහෙන් රූපයක් දැක්කහම, කනෙන් ශබ්දයක් ඇහුවාම, නාසයෙන් ගඳ සුවඳක්, දිවෙන් රසක්, කයෙන් පහසක්, විශේෂයෙන්ම මනසෙන් ධම්මයක් අපි අර පටිච්ච වෙන්නේ මේ පජානාති නැති නිසායි. මේක නිසා තමන් තුළ යම් වෙනසක් අධ්‍යාත්මික වශයෙන් වෙනස් වෙනවා. මේ දොරවල් හයෙන් වැරදි දෙයක් ගත්තාම, ඒ වගේම හරි දෙයක් ගත්තාමත් හරි පැත්තට වෙනසක් ඇති වෙනවා. මේ වෙනස තමා විසින් තමා තුළින් දැන හඳුනා ගැනීම පජානාති. ඒක නිවනට උපකාර වන ආකාරයට දැන ගැනීම අභිඤ්ඤේයං අභිඤ්ඤාත. ඊගාවට මේ 109 වෙනි පිටේ ඉඳන් 143 වෙනි පිට දක්වාම අවසානය දක්වාම විග්‍රහ කරන්නේ මෙන්න මේ වචනේ. මොකද්ද? අභිඤ්ඤේයං. මේක හොඳට තේරුම් ගන්න ඕන. සබ්බං භික්ඛවේ අභිඤ්ඤේයං, කිංච භික්ඛවේ සබ්බං අභිඤ්ඤේයං. දැන් මෙතන මේ මෙතන ඉඳන් මේ මහා මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ කියලා ප්‍රකරණ පොතක් තියෙනවා බුද්ධ දේශනාවේ ත්‍රිපිටකේ. ඒක ඊටාම වටිනා ගැඹුරුම බුද්ධ භාෂිතයක්. මේක බුද්ධාගමේ අයින් කළා තියෙන පොතක්. මේක මේ ත්‍රිපිටකේ පොතක් හැටියට නෙමෙයි බුද්ධාගමේ සැලකන්නේ. නමුත් බුද්ධ දේශනාවේ මේක තමයි ඊටාම ගැඹුරු ප්‍රකරණ පොතක්. ඉතින් මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ තියෙන මේ කොටසක් මේ අභිඤ්ඤේයං අභිඤ්ඤාත පිළිබඳ සියලු දේ මේ පොතට ඇතුල් කළා නැහැ. මේක විශේෂයෙන්ම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණ කරගන්නට අවශ්‍ය කොටස පමණක් අපි වෙනම අරගෙන මේක විග්‍රහ කරලා තියෙන්නේ. දැන් මේකේ හොඳට මේක තියෙන්නේ මේ තමන්ගේ ওই බඹයක් පමණ වූ ශරීර කූඩුව තුල තමන් නිවැරදිව දැනගත යුතු පජානාති සහ ගැඹුරු ධර්මයක් හැටියට තේරුම් ගත යුතු දේ පමණයි මේකේ තියෙන්නේ. මේකේ මේ පිටු ගණනාවක තියෙන්නේ තමන්ගේ ওই බඹයක් පමණ වූ ශරීර කූඩුව තුලම සිදුවන වෙනස්කම් තමා විසින් නිවැරදිව දැන හඳුනා ගැනීමට අවශ්‍ය දැනුම. චක්කුං භික්කවේ අභිඤ්ඤේය. රූප අභිඤ්ඤේය. චක්කු විඤ්ඤාණං අභිඤ්ඤේය. චක්කු සම්පස්සජා අභිඤ්ඤේය. යම්පි දං චක්කු සම්පස්ස පච්චයා උපජ්ජති වේදිතං සුඛං දුක්ඛං අදුක්ඛමා සුඛං තම්පි අභිඤ්ඤේය. පළමු කොටම තියෙන්නේ මේකමයි. රූපං චක්කුං අභිඤ්ඤේය. රූප අභිඤ්ඤේය. චක්කු විඤ්ඤාණං අභිඤ්ඤේය. චක්කු සම්පස්සෝ අභිඤ්ඤේය. ඒ සම්පස්සේ නිසා ඇතිවන වේදනා තුනක් තියෙනවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛ. සෝ තං ඊගාවට සෝතං. ඊට පස්සේ ගානං ජීවහා කාය මනෝ. මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්නා මේ හය පිළිබඳව මේ ඉස්සෙල්ලම විග්‍රහයක් කරලා තියෙනවා. ඊට පස්සේ බාහිර හයක් පිළිබඳව රූපං අභිඤ්ඤේය, වේදනා අභිඤ්ඤේය, සංඥා සංකාර විඤ්ඤාණ පඤ්චස්කන්ධය පිළිබඳව නිවැරදි දැනුමක් ගන්න ඕන. දැන් මේ සත්තත්තාන කුසල සූත්‍රය නිවැරදිව භාවිතා කරන්න බෑ මේ අභිඤ්ඤේයං අභිඤ්ඤාතං තේරුම් ගන්නා තාක්කල් නිවැරදිව. ඊට පස්සේ දැන් පඤ්චස්කන්ධය පිළිබඳව තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ, අභිඤ්ඤේය. ඊට පස්සේ චක් දැන් ඉස්සෙල්ලා තිබුණේ චක්කුං සෝතං ඝානං ජීවා කාය මනෝ. දැන් මෙතන ඊගාවට තියෙනවා චක්කු අභිඤ්ඤය, සෝත අභිඤ්ඤය, ඝානං අභිඤ්ඤය, ජීවා කාය මනෝ. දැන් මෙතන හයක් පොදුවේ. ඊට පස්සේ රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම හය, බාහිර ආයතන හය අභිඤ්ඤය. ඊට පස්සේ තියෙනවා චක්කු විඤ්ඤාණං, ඊට පස්සේ සෝත විඤ්ඤාණං, ඝාන විඤ්ඤාණ හය, ඊට පස්සේ සම්පස්ස හය, ඊට පස්සේ වේදනා හය, චක්කු සම්පස්ස වේදනා, සෝත සම්පස්ස වේදනා හය තියෙනවා. ඊට පස්සේ සංඥා හය තියෙනවා, රූප සංඥා, සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. ඊට පස්සේ සංචේතන හය තියෙනවා, රූප සංචේතන, සද්ද ගන්ධ, මේ ඔක්කොම හය හය තියෙනවා. දැන් අර මේක තමයි අර කායේ කාය 36, මේ හැම එකක්ම අර මේ මහා චත්තාරි මහා සතරාධිපට්ඨාන සූත්‍රෙත් අර සමුදය නිරෝධය චතුරාර්ය සත්‍ය අර සත්‍ය නිද්දේශේ මේවා ඔක්කොම ලෝක හැටියට තියෙන්නේ. මෙතන තියෙන අභිඤ්ඤය. ඊළඟට තණ්හා හය, රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඊට පස්සේ විතක්ක හය, රූප විතක්ක, සද්ද විතක්ක, ගන්ධ රස පොට්ටබ්බ විතක්ක. ඊට පස්සේ විචාර හය, රූප සද්ද ගන්ධ. ඊට පස්සේ අට්ඨාරස ධාතු කියනවා, පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු මුල් හය. ඊට පස්සේ පඨවි කසින 10ක් විග්‍රහ කරලා තියෙනවා. මොකද මේවා දැනගන්න ඕන, මේවා ඇත්ත වශයෙන්ම පෘථග්ජන පුද්ගලයෙක් හැටියට කසිනන් තේරුම් ගන්න ඕන. නමුත් මේවා අත්තරින්න මේක නිවැරදිව දැනගන්න ඕන. කසින 10 තියෙනවා. ඊළඟට කේසාලෝමා නකාදන්තා ආදී වශයෙන් 23 කුණුඹ කොටසයන් තමයි තුල තේරුම් ගන්න ඕන. මේ ත්‍රිපිටකයේ තියෙන සියලු අපි දැන් මෙතෙක් කල් ඔය මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ, කායගත සති සූත්‍රයේ, ගිරිමානන්ද සූත්‍රයේ, මේ සත්තරාන සියලු සූත්‍රවල තිබිච්ච සියලු දේ මේකේ තියෙනවා. එහෙම කියලා ඊට පස්සේ ආයතන හය තියෙනවා. ඒ 32 ඉවරලා දැන් අර ඉස්සෙල්ලා කිව්වේ චක්කු ඒ පිළිබඳව, දැන් ආයතන හයක් හැටියට චක් ආයතනේ, රූප ආයතනේ, සෝත ආයතනේ, සද්ද ආයතනේ, ගාන ආයතනේ, ගන්ධ ආයතනේ, ඊට පස්සේ බාහිර ආයතන හය, ජීව ආයතනේ, රස ආයතනේ, කාය ආයතනේ, පොට්ටබ්බ ආයතනේ, ඊට පස්සේ මන ආයතනේ, ඊට පස්සේ ධම්ම ආයතනේ, චක්කු ධාතු, රූප ධාතු, ඒ වගේම චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, සද්ද විඥාන ධාතු, ගෝත විඥාන, අට්ඨාරස ධාතු මේ විග්‍රහ කරන්නේ. මේක තුන් ආකාරයකට එහෙම විග්‍රහ කරලා මනෝ විඥාන ධාතු හැටියට අට්ඨාරස ධාතු 18 විග්‍රහ කරලා ඊට පස්සේ ඉන්ද්‍රිය විග්‍රහ කරනවා. මේ 115 වෙනි පිටේ ඉන්ද්‍රිය, චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය. දැන් ඉස්සෙල්ලා විග්‍රහ කළේ ආයතන, චක් ආයතන, සෝත ආයතන. දැන් මේ ඉන්ද්‍රිය හයක් බවට තමන්ගේ මෙහ කන්නාසේ දිවගය පරිවර්තනය කරගන්න පුළුවන් පිරිසිදුනාම, සංවර වුණාම. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. ඊගාවට ජීවිත ඉන්ද්‍රිය, ඊට පස්සේ ඉට්ටි ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, සුඛ ඉන්ද්‍රිය, දුක් ඉන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය, ඊට පස්සේ දෝමනස් ඉන්ද්‍රිය, ඊට පස්සේ තමා උපෙක්ඛී ඉන්ද්‍රිය, උපේක්ඛා කියන ඉන්ද්‍රිය. ඊට පස්සේ තමා මේ නිවනට උපකාර වන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල එන ඉන්ද්‍රිය ධර්ම පහ, සද්දින්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤායි. ඊට පස්සේ මගඵල ලබන, මගඵල එකදී සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගයේ අවසන් වූ වහාම ඵලයට පත්වෙනට අවශ්‍ය ඉන්ද්‍රිය තුනක් තියෙනවා. ඒක තමයි අනඤ්ඤාතඤ්ඤස්ස සාමීති ඉන්ද්‍රිය, අඤ්ඤේන්ද්‍රියං, අඤ්ඤතාවි ඉන්ද්‍රියං. මේ ඉන්ද්‍රිය තුනෙන් අඤ්ඤතාවීන්ද්‍රිය තමා සෝතාපට්ටි ඵලයට පත්වීමේදී අර අඤ්ඤා කොණ්ඩඤ්ඤ, මඤ්ඤා කොණ්ඩඤ්ඤ අඤ්ඤා වුණා. ඒ වගේම සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරියත් මාර්ගඵල හතරටම පත් වෙනකොට අර අඤ්ඤතාවීන්ද්‍රිය කියන ඉන්ද්‍රියක් තමන් තුළ නොදැනීම තමන්ටත් නොදැනි අලුතෙන් මෙතෙක් නොතිබූ විදිහට උපදිනවා. ඊට පස්සේ මේ විග්‍රහ කරලා තියෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අවබෝධ කරගන්නට උපකාර වන මේ රූප ධාතු, අරූප ධාතු, කාම භව, රූප භව, අරූප භව, සංඥා භව, අසඤ්ඤ භව, නේම සංඥා, මේ ද්වතාවය දිගට දිගටම විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ ධ්‍යාන විග්‍රහ කරලා තියෙනවා. අනාර්යයන් දෙකක් හැටියට නෙමෙයි, ආර්ය ධ්‍යාන හැටියට ගන්න පුළුවන්. පඨම, ද්විතීය, චතුත්ත. ඊට පස්සේ විමුක්ති හතර, මෙත්තා චේතෝ විමුක්තිය, කරුණා චේතෝ, මුදිතා උපේක්ඛා චේතෝ විමුක්තිය. ඊට පස්සේ අර අසඤ්ඤතල හතර, ආකාසඤ්ඤායතන, විඥානඥායතන, ආකිඤ්ඤායතන, නේව සංඥා. ඊට පස්සේ මේ පටිච්ච සම්මුප්පාදයේ විග්‍රහය, අවිද්‍යා සංකාර විඥාන, නාම රූප, මේ ඔක්කොම විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දුක්ඛං අභිඤ්ඤේය, දුක්ඛ සමුදය අභිඤ්ඤේය, දුක්ඛ නිරෝධෝ, දුක්ඛ නිරෝධගාමිනී පටිපදං. ඊට පස්සේ රූප, රූප සමුදය, රූප නිරෝධය, වේදනා, වේදනා සමුදය, සංඥා සංකාර විඥාන, මේ සියලු පංචස්කන්ධයේ පිළිබඳව විග්‍රහ කළා. ඒ වේදනා සංඥා සංකාර ඒක ඔක්කොම. ඊට පස්සේ අර ජරා මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමන විග්‍රහ කළා තියෙනවා. මේක ඒ විදිහට විග්‍රහ කරලා දිගටම ඊට පස්සේ ඔය අටවෙනි ඡේදයේ නැවතත් චතුරාර්ය සත්‍ය පිළිබඳවමයි. දැන් මේ අවස්ථාව වෙනකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත පුද්ගලයෙක් බවට දුක්ඛං අභිඤ්ඤේය, දුක්ඛ සමුදයෝ අභිඤ්ඤේය, දුක්ඛ නිරෝධෝ අභිඤ්ඤේය, දුක්ඛස්ස සමුදය නිරෝධෝ අභිඤ්ඤේය, දුක්ඛස්ස චන්දරාග නිරෝධෝ අභිඤ්ඤේය, දුක්ඛස්ස අස්සාදෝ ආදීනෝ. මේ අර සත්තට්ඨාන සූත්‍රයේ කියලා තිබුණේ එකමයි. නැවත අර මේක විග්‍රහ කරලා තියෙන්නේ ඒකම, රූප, රූප සමුදය, නිරෝධය, ඒ ආකාරයට වේදනා, සංඥා, සංකාර, ඊට පස්සේ ජරා මරණ විග්‍රහ කරලා තිනවා. ඊට පස්සේ තමයි ඊටම වැඩගත් කොටස තියෙන්නේ අනිච්ච අනුපස්සන අභිඤ්ඤය, දුක්ඛ අනුපස්සන අභිඤ්ඤය, අනත්ත අනුපස්සන අභිඤ්ඤය, නිබ්බිදා අනුපස්සන අභිඤ්ඤය, විරාග අනුපස්සන අභිඤ්ඤය, නිරෝධ අනුපස්සන අභිඤ්ඤය, පටිනිස්සග්ගානු පස්සන අභිඤ්ඤය. ඊට පස්සේ රූපේ අනිත්‍යානුපස්සන, රූපේ දුක්ඛානුපස්සන, ඒ වගේ රූපේ ඊට පස්සේ වේදනා, සංඥා, සංකාර, විඥාන පිළිබඳවම අනිත්‍ය දුක්ඛානාත්ම මෙනෙහි කළා. නිබ්බිදා විරාගා නිරෝධ පටිනිස්සග්ග, ඊට පස්සේ ජරා මරණේ, ඊට පස්සේ නැවත චතුරාර්ය සත්‍ය දුක්ඛං අභිඤ්ඤේ, දුක්ඛ සමුදයං, දුක්ඛ නිරෝධෝ, දුක්ඛ නිරෝධගාමී, ඒ විග්‍රහ කරලා තිනවා මෙතන ඉඳන්. ඊට පස්සේ දැන් තවත් පටිච්ච සම්පාද විග්‍රහයක් විග්‍රහ කරනවා. මහා නිධාන මහා ප්‍රධාන සූත්‍රයේ මේ 10 වෙනි ඡේදයේ 122 වෙනි පිටේ උප්පාදෝ අභිඤ්ඤය, මේ උප්පාද වෙන්නේ කොහොමද කියන එක, උප්පජ්ජති කියන එක. අර චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති, සෝතංච පටිච්ච සද්දං උප්පාදෝ, ගානච පටිච්ච ගන්ධං උප්පාදෝ, ඒ වගේම ජීවා පටිච්ච රස, කාය පටිච්ච පොඩ්ඩබ්බ, මනාච පටිච්ච ධම්මේ. වෙන උප්පජ්ජති වෙන්න විදිහක් නැහැ. පටිච්ච නූනොත් අර චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජති මිසක් වෙන සෝතංච පටිච්ච සද්දං මේ 6 මිසක් මේ දෙකම පටිච්ච නූනොත් උප්පජ්ජති වෙන්න බෑ. උප්පාදෝ පවත්තං, පවත්ත නිමිත්තං, නිමිත්ත ආයුහනං, ආයුහනං පටිසන්ධි, පටිසන්ධි ගතින් ගති නිබ්බති, නිබ්බත්ති, නිබ්බති උපපත්ති, උපපත්ති ජාති, ජරා මරණ, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව, උපායාස. ඒ වගේම දැන් මේ උප්පාදෝ තමයි මේ 10. ඒකෙම අනිත් පැත්ත අනුප්පාදෝ, අපවත්තං, අනිමිත්තං, අනායුහනං, අපපටිසන්ධි, අගතින්, අනිබ්බිතං, අනුප්පපත්ති, අජාති, අජරා, අභ්‍යාදි, අමතං, අශෝකං, අපරිදේවෝ, අනුපායාසෝ, උප්පාදෝ. ඊට පස්සේ නැවතත් උප්පාදෝ අනුප්පාදෝ දෙපැත්තම දිගටම විග්‍රහ කරලා තියෙනවා. මේ විදිහට දෙපැත්තම විග්‍රහ කරලා දිගටම මේක තමයි ද්වතාවය, මේක තමයි ආනපාන සති සමාධියේ මේ අපි තේරුම් ගත යුත්තේ. ඊළඟට උප්පාදෝ භයන්ති, පවත්තං භයන්ති, නිමිත්තං භයන්ති, ආයුහනං භයන්ති. ඊට පස්සේ උප්පාදෝ ඛේමන්ති, අනුප්පාදෝ ඛේමන්ති, උප්පාදෝ භයන්ති, අනුප්පාදෝ ඛේමන්ති. පවත්තන් බයන්ති අපවත්තන් කේමන්ති. කේමන්ති කියන්නේ කේමේ කියන්නේ අර ශාන්තිය එහෙම නැත්නම් නිවනට උපකාර වන දේ තමයි කේමන්ති කියන්නේ තමන්ගේ හිතේ ඇතිවන දෙයක්. ඊට පස්සේ මේ දෙක මේ ආකාරයට විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ මේ ඒ බය කේමන්ති කියන එකත් ඒ වගේම උපාදෝ කේමන්ති. ඊට පස්සේ උපාදෝ සාමිසන්ති අනුපාදෝ නිරාමිසන්ති. පාත්තං සාමිසන්ති මේ සාමිසය නිරාමිසය අර වේදනානුපස්සනාවේ ද්වතාවයේ මෙතන විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ විග්‍රහ කරලා තියෙනවා උපාදෝ සාමිසං අනුපාදෝ නිරාමිසං. ඊට පස්සේ උපාදෝ සංඛාරාති අනුපාදෝ නිබ්බානන්ති. උපාදෝ සංඛාරාති අනුපාදෝ නිබ්බානන්ති. පවත්තං සංඛාරාති අනුපාදෝ නිබ්බානන්ති. මේ ආකාරයට මේ ද්වතාවය විග්‍රහ කරලා තියෙනවා. හොඳට මේ ආනපාන සති සමාධියමයි වෙන මොකක්වත් නෙමෙයි. මේක හොඳට මේ අභිඥාතං අභිඤ්ඤය තේරුම් ගත්තොත් ඊට පස්සේ මේ මහා සතරාත්‍රිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කරපු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඊට පස්සේ මේ 11 සංචේදී ඉඳන් දිගටම ඉන්ද්‍රිය භාවනාව කිරීම සමත අවික්‍රේප මේ ඔක්කොම සංවර වෙලා සතරාත්‍රිපට්ඨානෙ පූර්ණ කරගෙන ඉන්ද්‍රිය ධර්ම පූර්ණ කරගෙන බල ධර්ම පූර්ණ කරගෙන මේ සත්බොජ්ජංග පිළිබඳව ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව සියලු පිළිබඳව දේ පිළිබඳව ඊට පස්සේ මේ දිගටම මේකේ විග්‍රහයක් කරලා තියෙනවා. හොඳට මේක කියවලා එකින් එක මේ සියලු දේ තමා තුළින් තමන්ට ලබාගත හැකි මේ මාර්ගයේ යනකොට ආනපාන සති සමාධිය කරගෙන යනකොට සතරාත්‍රිපට්ඨාන පිහිටනකොට තමා තුළ පිහිටන දේවල් තමා තමාට තුළ ඇතිවන වෙනස්කම් තමා අර පජානාති වලට පස්සේ අභිඤ්ඤයන් විග්‍රහයක් හැටියට මේ තියෙන්නේ. නැතුව මේකේ මේ එකම වචනයක්වත් නැහැ බාහිර ලෝකයට අදාළව. තමන්ගේ බඹයක් සම්බන්ධ වූ ශරීර කූඩුව තමයි මේ ලෝකේ, වෙන මොකක්වත් නෙමෙයි. මේ මාගදී භාෂාවේ එතකොට ලෝක කිව්වත් කාය කිව්වත් කාය කිව්වත් ලෝක කිව්වත් මේ බඹයක් පමණ තුර සිදුවෙන ක්‍රියාකාරකම් තමයි මේ දෙකෙන්ම විග්‍රහ කරලා තියෙන්නේ.
ගෞරවනීය ස්වාමින් වහන්සේ, දැන් කෙනෙක් මතක් වෙනවා නම් අපිට දැන් කාරු හරි පුතා හරි කාරු හරි වෙනම කෙනෙක් හරි මතක් වුණත් එතන පංචස්කන්ධයක් වශයෙන් බැලුවට කමක් නැද්ද?
කවුද කියන්නේ? මොකද්ද?
දැන් අපිට කාරු හරි මතක් වෙනවනේ.
ඔව්.
ඒ මතක් වෙනකොට එතන පංචස්කන්ධයක් වශයෙන් බලන
මතක් වෙන එක වරදක් නැහැ. මතක් වෙලා ඇලෙන්න රෝද ගැහුවොත්, ගැටෙන්න රෝද ගැහුවොත්, මනමන මුලා වෙන්න රෝද ගැහුවොත් වැරදි. තේරුණාද? එයාටත් දරුවටත් යහපතක් කරන්න, යුතුයකමක් වගේ කීමක් ඉටු කරන්න කටයුතු කළොත් ඒක හොඳයි. එයාට ඕ මොකක් හෝ තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කළොත් ඒක වැරදි. ඒක නිසා දැන් තමන්ගේ සංසාරයේ ණයගන්දිනුවක් නින්දා තමයි ඔය දරුවක් උනේ. තේරුණාද? එතකොට තමන් ඇයි මේ සීපත් වෙලා ඇලෙන්නේ? සංසන් සම්බන්ධයක්, බැඳීමක්, බන්ධතාවයක්, බන්ධනයක් අතීත සංසාරේ තියෙන නිසා. ණය ගන්න දෙනුවක් තමයි බන්ධනය. ඔය දරු වෙලා ඉපදෙන්නේ මොකද? ණයකාරය. තේරුණාද? ණය ගන්න දෙනුවක් නැත්නම් දරුවෙක් නෙමෙයි. ඒ වගේම ස්වාමි පුරුෂයා භාර්යාව අම්මා තාත්තා දරුවෝ මුණුබුරෝ සීයලා ආච්චිලා සහෝදර සහෝදරියෝ මේ සියලු දෙනා කවුද? ණය ගනු දෙනු කාර්යෝ. මේක තේරුම් ගන්න ඕන. ඕකෙන් කවදාරි මිදෙනකම් නිවනක් නැහැ. ණයෙන් මිදෙන්න යුතුකම් වගේ කීම් ඉටු කරන්න ඕන. අයිතිවාසිකම් බලාපොරොත්තු අත්තරින්න ඕන. ආනපාන කරන්න ඕන. භාවේ තබ්බංච භාවිතං පහත තබ්බංච පහීන. එතකොට හරි.
ස්වාමීන් වහන්ස, අතීතයේ මගේ සිතේ පළපදියම් වෙලා තිබුණු කියන්නේ පටිච්ච වෙලා තිබුණ ඥාති රූපයක් නැවත සිහිනෙන් පේනවා නම් එයා තවමත් මගේ හිතේ නිච්ච වෙලා තියෙන නිසාද
සිහිනෙන් පේනවා නම් තවමත් මොකක් හරි සම්බන්ධයක් නිච්ච වෙලා පටිච්ච වෙලා තියෙනවා
එතකොට මම
ඒ හීන හැටියට පේන්නේ අර පටිච්ච වීමේ නිසාමයි නැත්නම් එන්න බෑ
එහෙමනම් මම දෙන
පින ඒක ඉතින් කොහොම හරි මේ ණය ගන්න දෙනු ඉවර කරන්න අර හීනෙන් පේන එක්කෙනාටත් එයා මැරිලා ගිහිල්ලා නම් මොකක් හරි පින් දීලා පින් පවර්ලා සමාව අරගෙන අර කරුණු හතරෙන් ඒ සම්බන්ධය කොහොම හරි දවස් හතක් එක දිගට කළාම මේ ණය ගන්න දෙනුෙන් අර සංසාර ණය ගන්න ඒ හීන පේන්න නැතුව යයි තමන් හිත පිරිසිදු වේ
මම දෙන පින් අනුමෝදන් කරගන්න බැරිද යට දන්නේ
ඒ බැරි වුණත් දෙන්න එතකොට හරි ඔයා දීලා දාන්න එයා නොක් ගත්තේ නැතුවට කමන්න එතකොට ඉවර වෙයි එහෙම හිතුවොත් නම් ගන්නම බෑ අනේ මන් දෙන පින් එයා අනුගට එයාට ගන්න බැරි තැනක ඇති කියලා හිතුවිල්ලම ඒ ගන්න බාධාවක් ඒ නිසා ඒක පිරිසිදු චේතනාවකින් දෙනව නෙමෙයි
ගරු ස්වාමීන් වහන්ස ආයවන අභිඤ්ඤයන් කියනකේ තේරුම පොඩ්ඩක්
මොකද්ද
ආයවන ආයවන අභිඤ්ඤයන් කියනකේ තේරුම පොඩ්ඩක්
ආයවන
එහෙමයි
ආයවන කියන්නේ මේ පැවැත්ම පවත්වාගෙන යන්නට දැන් අර මෙතන චක්කුංච පටිච්ච රූපේච උප්පාදෝ උප්පාදෝ පවත්තං පවත්ත නිමිත්තං නිමිත්ත පටිසන්ධින් පටිසන්ධි ආයුහණං ආයුහණං ගති පටිසන්ධියක් ඇති වුණාම තමයි එතන ආයුහණං කියන්නේ මේ පැවැත්ම සකස් වෙන්න අවශ්‍ය සියලු කරුණු සකස් වෙනවා ඒ අනුව ගතිය පූර්ණ වෙනවා ගතින් නිබ්බති අර අභිනව තත්වයකට පත්වීම තමයි නිබ්බති ඒ අනුව උපපත්ති අලුතෙන් උප්පත්තියක් ලබන ගන්න අවශ්‍ය ගැලපෙන ආකාර වූ බීජයක් උපපත්ති ඒක උප්පත්ති නෙමෙයි උප්පත්ති ඒ අනුව ඒ බීජය පැලුණාම ජාති ජරා ශෝක පරිදේව උපායස මේ සියලු දේ සම්භවන්ති අලුතෙන් සකස් වෙනවා එනිසා ආයුහණං කියන්නේ ඒ ගතිය නිසා තමන් තුළ සියලු අවශ්‍යතාවන් අර නියාම ධර්ම වලට වඩා අනුව සකස් වීම තමයි ආයුහණං
ගරු ස්වාමීන් වහන්සේ කියන්නේ දැනට මගේ පවුලේ මගේම ඥාති අවුරුදු 28කට කලින් මිය ගිහින් තියෙනවා මම ඒ දා ඉඳලා පින්කම් ඒ දානමාන කටයුතු සෑම දෙයක්ම වාගේ කරනවා දැනටත් කරනවා ඒතර කවුදුගේ ඉඳලා හිටලා හීනෙනුත් පේනවා
ඔව් ඒක ඒගලන්ට ඒ කියන්නේ ඔය දානමාන පින්කම් මොනවා කළත් පින් දීලා ඒගොල්ලන් මුදවා නිදහස් කිරීමේ පිරිසිදු චේතනාවකින් පින් දීලා පවරලා අනුමෝදන් කළා නැහැ ක්‍රමය වැරදි පින්කම් කළා පින් දීලා මුදවා නිදහස් කිරීම පිරිසිදු චේතනාවෙන් පින් අනුමෝදන් කිරීම කරලා නැහැ. නමට කරලා තියෙනවා, වචනෙට කරලා තියෙනවා. ලෝක සම්මතයට කරලා තියෙනවා. නමුත් ඒ අයව මුදවා නිදහස් කිරීම සිද්ධ වෙන ආකාරයට ඒක කරලා නැහැ. ඒකයි. එහෙම තමයි. සම්මත පින්කම් වලින් දානයක් දුන්නත් වෙන මොනවා කළත් පිරිත්තක් කියලා දානයක් දීලා තවරවා මේවා මොනවා කළත් සම්මත සම්ප්‍රදායට අනුව පින් දෙන්නේ නැහැ අද ආගමේ. ඒකයි හේතුව. නමට කියනවා. හැබැයි පින් දෙන්නේ නැහැ. කාටද පින් දෙන්නේ? පින්කමක් කළාම කාටද සම්මත ආගමේ පින් දෙන්නේ? ඒ පින්කම කරපු පුද්ගලයන්ටම ආපහු පින පවරලා එයාටම දීලා නිකන් ඉන්නවා. ඒක තමයි ආගම කියන්නේ. එනිසා තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කළා ඒ අනුව ඥාතීන්ව මුදවා නිදහස් කරන්නටත් තමන් ණය ගන දෙනුවෙන් මිදී නිදහස් වෙන ආකාරයටත් නිවැරදිව පින් අනුමෝදන් කිරීමක් පින් දීමක් පැවරීමක් සම්මත ආගමේ වචනිකටවත් කෙරෙන්නේ නැහැ. වැරදි දෙයක් කෙරෙන්නේ වැරද්ද තමයි ඒ පින්කම කරපු අයටම ආපහු පින ප්‍රතිලාභයක් ලැබෙන හැටියට සංසාරේ දික් වෙන හැටියට පින් දෙනවා පවරන අනුමෝදන් හොඳට බලන්නකෝ ගිහිල්ලා මේ සාමාන්‍ය දානයකට දැන් මේක දැනගත්තට පස්සේ හෙට ඉඳන් ගෙදර ගියාට පස්සේ බලන්න ඔය දාන දේවල් තියෙනවනේ සුමානෙකට දෙකකට තුනකට සැරයක් ඔය ගමේ තමන්ගේ නාලුවන් ඉන්නත් පරංගේ බලන්නකෝ හාමුදුරුව මොකද කියන්නේ කියලා හොඳට දැන් මීට ඉස්සෙල්ලා වතේරුනේ නැහැ දැන් ගිහිල්ලා බලන්න හාමුදුරුව මොකද කරන්නේ මොකද්ද කියන වින්කම් මේ වාක්‍ය අන්තිමට කොහොම හරි මොනවා හරි ගාතාවකුත් කියලා අර කවුරු හරි හාමුදුරු නමක් කියයි අනේ මේ පින්වතුන් බොහොම හොඳ පින්කමක් කරගත්තා ඒ නිසා මේ පින්වතුන්ට දැන් ඉස්සෙල්ලා නම් කිව්වා අර නන්දා මල්ලිකා විසාකා සුමනා සුනන්දාමින් රූප සම්පත් භෝග සම්පත් ධන සම්පත් ලැබ දෙව් මිනිස් අප කෙලවර මතු බුදු වන බුදුන් දකින්නට මේ පින මේ පින්වතුන්ට හේතු ආසනා වේවා කියලා කියන්නේ නැද්ද බලන්නකෝ කාටද පින් දුන්නේ කාටද පින් දුන්නේ අර ඥාතීන්ට දුන්නද ශේෂයක්වත් දුන්නේ නැහැ කාටද පැවරුවේ දුන්නේ අර පින්කම කරපු අයව සතුටු කරන්න ඕක මේ පොළොන්නරු යුගයෙන් පස්සේ ආපු මේ අර සීවලි මේ කතාවෙන් පස්සේ ආපු දෙයක් දැන් ඔය සීවලි හාමුදුරුවන් කතාවත් ආවේ අර දානේ ලබා ගන්න බැරි කාලයක් යුගයක් තිබුණා මේ හෙළබිමේ ඒ කාලේ ඔය සීවලි චරිතයකුත් නිර්මාණය කරගෙන මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ නොතිබූ දෙයක් මතුවට ඇදලා ගත්තා දැන් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙන්නේ සීල සමාධි ප්‍රඥා ආගමේ තියෙන්නේ මොකද්ද ආගමේ තියෙන දාන සීල බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තිබිච්ච සීල සමාධි ප්‍රඥා නැති වෙලා ගියා අද තියෙනවා දාන සීල භාවනා ප්‍රඥා ඇත්තෙම නැහැ ඉතින් කොහෙද නිවන ඒ ආගම මේ ධර්මය මේක වෙනස හැම කෙනෙක්ම නිවැරදිව තේරුම් ගන්න ඕන ඒ නිසා ඔය කරන කිසිම සම්මත සම්ප්‍රදායික පින්කමකින් අර තමන්ගේ ඥාතීන්ට ඒ ඥාතීන්ව මුදවා නිදහස් කරන ආකාරයට මේ වියදනුත් කරන මිනිස්සු මාන්සිත වෙනවා භක්තියකුත් තියෙනවා නමුත් මේකේ අර පින්කමෙන් තමන්ගේ හිතත් පැහැදෙන්න පුළුවන් අන්තිමට අර ඥාතීන්ටත් හිස් අතින් යන්න වෙන්නේ අර පින් ගන්න ආපු හිඟන්න ගොට්ටු අල්ලගෙන ඉන්න හිඟන්න වාගේ මේ ඥාතීන් සියලු දෙනා බලා ඉන්නවා තමන්ගේම අම්මල තාත්තලා අනේ මගේ පුතාද මට පින් දෙයි මාව අද මුදවා නිදහස් කරයි කියන බලාපොරොත්තුවෙන් තමා ඒ ගොට්ටු අල්ලගෙන ඉන්න හිඟන්න ටික බලා ඉන්නේ අර පින්කම කරනකොට නමුත් අර සම්මත සම්ප්‍රදායික පින් වාක්‍ය දෙස හැබෑම නිසා අර කිසිම ඥාතියෙකුට කිසිම පරදත් උපජීවිකුට ශේෂයක්වත් එයා මුදවා නිදහස් කරන්නට උපකාර වනකොට ආකාරයට කැපකොට දෙන්නේ නැහැ පවරන්නේ නැහැ අර පින්කම කරපු අයව සතුටු කරන්න විතරක් පින් වාක්‍යයක් කියලා ඒ අයටම ඒ අයගේ සංසාර දික් වෙන ආකාරයට අකුසලයක් ලෙස පින අකුසලයක් කරගන්න හැටියට පැවරුවා. ඒකයි සම්මත සම්ප්‍රදායික ආගමේ වැරදි දේ ඔය මහායානික සංකල්ප. ඒක නිසා බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන දේ අද භාවිතේ නැහැ. ඒ වෙනුවට මහායානික සංකල්ප ඇවිල්ලා අර දායකයව සතුටු කරන විදිහට සියලු පින්කම් වලදී කටයුතු කරනවා කටයුතු කරන්න පුරුදු වෙලා තියෙනවා. දැන් මේ මම මේ 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 කාලයකට පෙර මේ කොට්ටාව පැත්තේ අපේ දායකයෙකුගේ ගෙදර මරණයක් වුණා. මරණයක් වෙලා ඊට පස්සේ මම මේ දාන ගෙදරට ගිහිල්ලා මේ නිවැරදි ආකාරයට මේ ඒ මියපරලොව ගියායට ඥාතීන්ට පින් දුන්නාම අර පින්කමට සහභාගී වෙච්ච ඒ මිනිස්සු කිසිම දැනුමක් නැති හින්දා අපෝ ඒ හාමුදුරුව අපිට පින් දුන්නෙත් නැහැ. අපිට අඩුගානේ මේ අපේ මේ පින්කමක් කළා අපිට අඩුගානේ නිවන් දකින්න දෙව් මිනිස් සැප ලබන්න අපිට පින් දුන්නේවත් නැහැ. ඒ තරම් මෝඩ දැනුමක් උගත්කමක් ලබලා දීලා තියෙන්නේ මේ සම්මත සම්ප්‍රදාය. ඈ එච්චර අඥානයි. එච්චර භක්තියෙන් මෝඩ ගුඩ භක්තියෙන් අන්ධ වෙච්ච බෞද්ධය කොටසක් ඉන්නේ. ඔවිතින් ඔයගොල්ලෝ හිතනවා නම් හොඳයි. ඔයගොල්ලෝ හිතනවා නම් ඉතින් හොඳයි. ඉතින් ඒ මොහොතේ දැන් හිතන්න පුළුවන් වුණාට ඊට පස්සේ තමයි හිතන්න පුළුවන් වෙන්නේ. මොකද දැන් අර අර හාමුදුරුව කියන පින් වාක්‍යයනේ අර ඥාතීන් අහගෙන ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? එයාට පින් ලැබෙන්න. දැන් ඔයගොල්ලන්ට ඊට විනාඩි දෙකකට තුනකට පස්සේ සමහර විටක මේක වැරද්ද තේරුණාට පස්සේ මේ මම මේ පින්කම් කරගත්ත පින්කමින් ඒ සියලු ඥාතීන්ට පින් දෙනකොට අර කියනකොට අර ඥාතීන් ගිහිල්ලා යන්න. ඒගොල්ලෝ බොහොම මේ නොයිවසිල්ලෙන් ඉන්නේ බලාගෙන කොයි මොහොතේ අපිට පින් දීලා පින් පවරලා අපිව මුදවා නිදහස් කරයිද කියලා. නමුත් එහෙම වැරදි වාක්‍යයක් කියපු හැටිය උරණ වෙලා ගැටීමක් ඇති කරගෙන ඒ ඔය භූත පේත වගේ ඒ පරදත් උපජීවීන් යනවා. ඉතින් එදා ඉඳන් තිරගුඩ සූත්‍රයේ කියලා තියෙන්නේ එදා ඉඳන් ඒ දාන ගෙදර පැවැත්වූ ඒ පින්කම් පැවැත්වූ ගෙදෙට අර භූතයෝ පෙරේතයෝ අර ඥාතීන් සියලු දෙනා යම් යම් බාධක අවහිරතන් යම් මේ ඔලොප්පං කොලොප්පං කරනවා. ඒක එහෙම වෙනවා. ඉතින් ඒක හින්දා දැන් ඊට පස්සේ මේ සම්මත සම්ප්‍රදාය කියනවා අපෝ ගෙවල් වල පින්කම් කරලා පින් දෙන්න හොඳ නැහැ භූතයන්ට පෙරේතයන්ට. ඒ දෙන්න දැන් නැතිකොට දැන් කියන්නේ එහෙම එකක් කරන්න එපා ඔක නවත්තන්න. මේක නිවැරදි ආකාරයට දැනගෙන කරනවා මිසක ඒ අයට කැපකොට පින් දෙන්න ඕන. උන්න මේ උදකං වට්ටං ඒව මේව ඉතෝ දින්නම් පේතානං උපකප්පති. උපකප්පති කියන්නේ කැපකොට පින් දෙන්න ඕන. කොහොමද? උන්න මේ උදකං වට්ටං උඩයිනං වතුර වක් කරනකොට පහළට වැක්කරෙනවා 100,000ක් ලක්ෂයක් සහතික නම් ඒ ආකාරයට උපමාව අද උපමාව කරනවා පරමාර්ථය නෑ. එකයි වෙලා තියෙන්නේ. උපමාව කරනවා. යෝගුවක් අරගෙන උන්න මේ උදකම් වට්ටම් කරනවා. හැබැයි පින් දෙන්නේ නෑ. මේක උපමාව. උන්න මේ උදකම් වට්ටම් ඒව මේ ඉතෝ දින්නම් කියන්නේ. උඩින් වක් කරන වතුර පහළට වැක්කිරෙන්නා හා සමානව තුන්සිත පහදාගෙන අපි දෙන අපි කැපකොට දෙන පින් ඒ තමන්ගේ ඥාතීන්ට ලැබෙනවා. ඒ අය ඒ අනුව මුදවා නිදහස් කරනවා කියන එකයි මේ ගාථාව තියෙන්නේ තිරෝකුඩ සූත්‍රය. මේක ඉතාම පැහැදිලි දෙයක් බුද්ධ දේශනාවක්. නමුත් ගාථාව කියනවා නමුත් පරමාර්ථ ධර්මය ඉට්ට වෙන්නේ නැහැ. එකයි වෙන්නේ.
පළමුව ළඟම ඥාතියාට පින් දෙන්න එපා කියලා සඳහන් වෙලා තියෙන්නේ ඇයිද කියලා දැනගන්න
ඕනේ. නමුත් මේක ඇත්ත වශයෙන්ම අපි සියලු තමන්ගේ ඥාති මිත්‍රාදීන්ට තමයි පළමු කොටම පින් දෙන්න ඕන. දෙවියන්ටත් පෙර තමන්ගේ පරලත් උපජීවීන් වෙලා ඉන්නේ ඥාතීන්. ඊට පස්සේ දෙවියන්ට. දැන් තමන්ගේ සියලුම ඥාති මිත්‍රාදීන්ට ඊට පස්සේ දෙවියන්ට ඊට පස්සේ අර අසඤ්ඤතලවල භූත වේත ආදී තව කොටසක් මේ සියලු දෙනාට අපි පින් දෙන්න ඕන තුන් සිට පහදාගෙන. නමුත් අරම දෙව් මිනිස් සැප කෙලවර කතාවක් කිසිසේත් ගැලපෙන්නේ නැහැ. ඒ දැන් සියලුම තැන්වල මේ අවසාන කියනවා මේ පින්කම හේතු කොටගෙන දෙව් මිනිස් සැප කෙලවර මතු බුදු වෙන බුදුන් දකින්නට කියන එක දැන් පොඩ්ඩක් නවත්තලා තියෙනවා. තාමත් නමුත් දෙව් මිනිස් සැප කෙලවර නිවන් දකින්නට මේ පින. ඇයි මේ නිවන ප්‍රමාද කරන්නේ? දෙව් මිනිස් සැප කෙලවර මේ අතේ තියෙන නිවන මේ වර්තමාන මොහොතේ ලබා ගන්න ඕන නිවන ප්‍රමාද කිරීම පුඤ්ඤාභි සංකාරයක් හැටියට වැරදි. ඒකයි වැරදි. දැන් මේ ඉපදිලා ඉන්න එක ඇයි දැන් මේ ඉපදිලා
යම් කවර මනුෂ්‍ය නන්දා සුනන්දාමෙන් එහෙම එහෙම ගවුන් ගහලා මනුෂ්‍ය ලෝකේ ඉපදෙන කාලයක් ඇත්තේ වී නම්
එහෙමයි කියන්නේ. දැන් මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබලා දැන් මේ ජීවමානව සම්බුද්ධ ශාසනයක් තුල මනුෂ්‍යත්ව ප්‍රතිලාභේ ලැබලා තියෙන එක සිහිපත් කරන්න නැවත ලබන එකක් සිහිපත් කර. ඔ ඒක වැරදිනේ. දැන් මේ ඉපදිලා ඉන්න එකයි සිහිපත් කරන්න. ඒවා සම්පූර්ණයෙන්ම මේ ප්‍රමාද කිරීම, මතුවට කල් දැමීම, කල් මැරීම. දැන් අද මේ වැඩේ කරගන්න බෑ කියලා මිනිසුන් අධෛර්යමත් කිරීම. ඒ සියල්ල පුඤ්ඤාභි සංකාරයක් බවට පත් වෙනවා. නමුත් අපි පැහැදිලිව කියන්න ඕනේ අද මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබලා තිනවා. අද මේ කරගත්ත පින අදම නිවන් අවබෝධයට නිබ්බිදා වෙන්න අනිච්ච දුක්ඛ අනත්ත මෙහි කරන්න මේ පින මේ පින්වතුන්ට මේ මොහොතේ උපකාර වේවා. පස්සට කල් දැමීම ඒක අර මහායාන සංකල්පය.
ඔව් දැන් අපි මේ ඔය කාර්ය කරනකොට දම්පලේ දැන් අපිට ආපු අත්දැකීම මට මේ ඔබවහන්සේගේ මේ ගේ දේශනා අහන්නටත් පෙර හාමුදුරුවෝ කියපු දේ තමයි දැන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඒ දේවල් ටික. ඒ නිසා
මිනිස්සු බලාපොරොත්තු වෙන්නේම ඒගොල්ලන්ට දෙව් මිනිස්සු අප කෙලවර මේ නිවන්ට මේ පින අර ඥාතීන්ට පින්දීමක් බලාපොරොත්තු වෙන්නේ.
මේ භවයේ නිවන් දකින්න එක කියන්න එපා කියන
මිනිස්සු කියන්න එපා කියන්නේ. එහෙමයි කියන්නේ. ඔව් ඒක මේ ආගම.
මගේ පින් වාක්‍යයේ තිබ්බේ මේ ගෞතම බුදු රාජ්‍යය තුල සතර මග්ග සතර ඵල නේන කියන්නේ.
ඒක හරි. මේ ජීවිත කාලය තුල මේ අපි ලබාගත් manussත්ව ප්‍රතිලාභයේ තුලදිම මේ ධර්ම අවබෝධයෙන් මේ විමුක්ති ඥාන දර්ශනය ලැබෙන්නට මේ පින හේතු ආසනාව කියන. ඒකමයි කියන්න ඕන. නමුත් උගත් තැන් වල ඕක කිසි තේරුමක් නැතුව යම් ධර්ම අවබෝධයක් නැතුව ධර්ම ඥානයක් නැතුව නොයෙකුත් දේවල් අර දායකයන්ව සන්තර්පණය කරන්න සතුටු කරවන්න ඒ පින් වාක්‍ය කියනවා. ඒක වැරදි.
ගෞරවනීය ස්වාමින් වහන්ස, අපි නිතරම අපිට අහන්න ලැබෙන මහත්ඵලයි මහානිසංසයි කියන වචනේ නිවැරදි විග්‍රහය කුමක්ද?
මහත්ඵලයි මහානිසංසයි කියන්නේ මාර්ගඵලම තමයි මහත්ඵල මහානිසංස. මහත්ඵල මහානිසංස විග්‍රහ කළා තියෙනවා මේ කායගත සති සූත්‍රයේ. තව නොයෙකුත් සූත්‍රවලත් මහත්ඵල මහානිසංස විග්‍රහ කරලා තියෙනවා. දැන් ඕනේ නම් මේක මහත්ඵල මහානිසංස මේ පොතේ මම පෙන්නන්නම්. පිටු අංක මහත්ඵල මහානිසංස විග්‍රහය තියෙනවා. මේ 57 වෙනි පිටුවේ තියෙනවා කායගත සති වග්ගය කියලා. මේ කායගත සති සූත්‍රය දේශනා කළාට පස්සේ බුදුහාමුදුරුවෝ සූත්‍ර ධර්ම 599ක් විග්‍රහ කළා. මේක තියෙනවා ඒක ධම්මෝ භික්කවේ භාවිතෝ බහුලීකතෝ මහතෝ සංවේගාය මහතෝ සංවත්තති මහතෝ අත්තාය සංවත්තති මහතෝ යෝගක්ඛේමාය සංවත්තති සති සම්පඤ්ඤාය සංවත්තති ඥාන දර්ශන ප්‍රතිලාභය සංවත්තති ditta ධම්ම සුඛ විහාරාය සංවත්තති විද්‍යා විමුක්ති ඵල සච්චික්‍රියාය සංවත්තති කතම ඒක ධම්ම කායගත සති. මේ තමයි සියලු මහත්ඵල මහානිසංස දේවල් ඒකේ විග්‍රහ කරලා තියෙනවා. ඊට පස්සේ ඒක ධම්ම භාවිතෝ බහුලීගතෝ කායෝපි පස්සම්බති චිත්තම්පි පස්සම්බති විතක විචාරා භූපසම්මන්ති කේවලාපි විද්‍යාභාගියා ධම්මා භාවනා පරිපූර්ණං ගච්ඡanti. මේ සියලු දේ මහත්ඵල මහානිසංස ඊගාවට ඒක ධම්ම භාවිතෝ බහුලීගතෝ අනුප්පන්නා චේව අකුසල ධම්මා නූපජ්ජanti උප්පන්නව අකුසල ධම්මා පහියanti. ඒකත් මහත්ඵල මහානිසංසය. ඊට පස්සේ තියෙනවා 5849 භාවිතෝ බහුලීගතෝ පඤ්ඤා පටිලාභාය සංවත්තති, පඤ්ඤා බුද්ධියාය සංවත්තති, පඤ්ඤා වේපුල්ලාය සංවත්තති, මහා පඤ්ඤතාය, පුතු පඤ්ඤතාය, විපුල පඤ්ඤතාය, ගම්බීර පඤ්ඤතාය, අසාමන්ත පඤ්ඤතාය, මේව තමයි මහත්ඵල මහා ආනිසංස විග්‍රහ කරපු මේ සූත්‍ර 599ක් තියෙනවා. කරන්න ඕන එකම වැඩේ මොකද්ද? ඊගාව පිටේ තියෙනවා අයංකෝ භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීගතෝ පඤ්ඤා පටිලාභාය භාය සංවත්තති, පඤ්ඤා බුද්ධියා, පඤ්ඤා වේපුල්ලාය. මේව තමයි තමන්ගේ මේ ප්‍රඥාව. තව නොයෙකුත් ප්‍රඥා තියෙනවා. පුතු පඤ්ඤා, විපුල පඤ්ඤා, ගාම්භීර පඤ්ඤා, අසාමන්ත පඤ්ඤා, බූරි පඤ්ඤා, පඤ්ඤා බාහුල්ලාය, සීග පඤ්ඤාය, හාස පඤ්ඤාය, තික්ක පඤ්ඤාය. මේ ඔක්කොම තමන් තුළ ඇතිවන මහත්ඵල මහානිසංස මේ විග්‍රහ කරලා තියෙනවා. කරන්න ඕනේ මොකද? මහත්ඵල මහානිසංස එන්න එකයි කරන්න ඕන, එකම ධර්මයයි. මොකද එකම ධර්මය? ආනපාන සති සමාධියේ පිහිටා කටයුතු කිරීම. වෙන මොනවා කළත් මහත්ඵල මහානිසංසයක් නැහැ.
ස්වාමීන් වහන්සේ තැනකදී කියනවා මේ කාසාව කණ්ඩකට දන් දුන්නත් මහත්ඵල මහානිසංසයි කියලා පාඩයක්
කියනවා. ඔව් එහෙමත් තියෙනවා. ඉතින් ඒ කාලේ නමුත් මේ ආනපාන සති සමාධිය තමයි බුදුහාමුදුරුවෝ නිවනට උපකාර වන මහත්ඵල මහානිසංස. නමුත් ඒ නිවන් දකින්නට බැරි කාලෙක, අබුද්ධෝත්පාද කාලෙක, අර ධර්මය අහන්න බැරි කාලෙක කාසාව කණ්ඩකයට වූ මේ දානයක් දීමත් ඒ ආකාරයේ ලෞකික වශයෙන් මහත්ඵල මහානිසංස ලැබෙනවා. ඒක ලෝකෝත්තර මහානිසංසයක්, මහත්ඵලයක් නෙමෙයි. මහත්ඵල මහානිසංස දෙකක් තියෙනවා. එකක් ලෞකික, එකක් ලෝකෝත්තර. ලෝකෝත්තර මහාඵල මහානිසංස තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු අනුදැනව දාලා තියෙන්නේ.
දරු ස්වාමීන් වහන්සේ කාසාව කණ්ඩක එතන ඇඳුම කොහොම වුණත් එතන සංඝ කෙනෙක්ද අවසන්?
ඔව්, දැන් මෙහෙමයි. දෙපැත්තෙම ඔබතෝ භාගය කියන්නේ දම් දෙන්නා සහ දම් පිළිගන්නා දෙන්නගෙම තුන්සිත පැහැදිලා නම් දම් දෙන්නා රාගයෙන්තරෝ, ද්වේෂයෙන්තරෝ, මෝහයෙන්තරෝ තුන්සිත පහදාගෙන දන් දෙනෝ නම් කාසාව කණ්ඩකයා වුණත් දානේ බාර ගන්නකොට රාගයෙන්තරෝ, ද්වේෂයෙන්තරෝ, මෝහයෙන්තරෝ බාර ගන්නවා නම් ඒක මහත්ඵල මහානිසංස දානයක් වෙනවා.
දුර් ශාසනය අතුරුදහන් ගන්නේ අවසන් සෝවන් ඵලලාභියා ඉවත් වුණාම එතන කාසාව.
දැන් මෙහෙමයි. දැන් අපි මේ හෙළබිමම ගත්තොත් ප්‍රතුගීසින්ගේ කාලේ අන්තිම කාලේ කෝට්ටේ රාජධානියේ ඉවර වෙනකොට අර කාසාව කණ්ඩක තත්ත්වයටම පත් වුණා. ගණින්නාංශල විතරයි ඉතුරුනේ. පන්සල් තිබුණ අර ඇඳුම් පැළඳුම් ඇඳගත්ත ගෙවල් මේ පවුල් පන්සල් වුණ, ඒකනේ පවුල් පන්සල් කියන්නේ. පවුල් පන්සල් වූ ගණින්නාංශල තමයි හිටියේ. ඊට පස්සේ මේ මහනුවර යුගයේ නැවත 1740 තමයි නැවතත් අර සංඝරාජ හිමියන් මේ කාසාව කණ්ඩක ගණින්නාංශලක තත්ත්වෙන් වෙන් වෙලා මේ සියම් රටෙන් මේ ශාසනය අරගෙන ආවේ සම්මත ශාසනය. එතෙක් කල් අවුරුදු 100කට වැඩි කාලයක් ප්‍රතුගීසින්ගේ කාලේ මේ රන්දේසින්ගේ කාලේ අග වෙනකම් ගණින්නාංශල හිටියේ කාසාව කණ්ඩකය තමයි ලංකාවේ හිටියේ. අද වුණත් ජපන් රටේ ඉන්නේ මේ කාසාව කණ්ඩකය තමයි. හැබැයි හාමුදුරුව හැටියට, පන්සල් හැටියට, ආගමක් හැටියට සියලු වත පිළිවෙත් කරගෙන ඉන්නේ. දැන් ඔය කොරියාවේ වගේ රටවල් වල ඇඳුම් ඇඳගත්ත, සිවුරු ඇඳගත්ත හාමුදුරුවෝ ඉන්නේ මේ. දැන් ඔය කොහෙන් හරි ගිය ආය මිසක් කොරියන් අය කාසාව කණ්ඩකම තමාද. සිවුරු ඇඳගත්ත අය නෑ.
රයිගර් ස්වාමීන් වහන්ස, දැන් අපි මේ ස්වාමීන් වහන්සේ කිව්ව විදිහටම පින් දෙනකොට දැන් සියලුම ඥාතීන්ට පින් දෙන ගමන්ම මේ ආත්මය අපට ඥාති වූ අයට මිය ගිහින් ඉන්නවා නම් ඒ අයට විශේෂයෙන් පින් දීම හොඳ නැද්ද? දුන්නට
නෑ. මෙහෙමයි, අපි පළමු කොට මුලින්ම සියලුම ඥාතීන්ට තමන්ගේ මව වූ, පියා වූ, ආත්ම මේ සිය දහස් ගානකට පෙර හෝ ඔය අතරතුර හෝ තමන්ගේ මව් පියා වූ සියලු දෙනාට සමසේ පොදුවේ සම්මෙත පතුරා සමසේ පින් දෙන්න ඕන පළමු කොට. ඊට පස්සේ අවශ්‍ය නම් මේ ආත්මේ මව වූ පියා වූ කෙනා වෙනුවෙන් නම් මේ පින්කම කරන්නේ එයාට විශේෂයෙන් දෙවනුව. මොකද අර පළවෙනි කෙනුත් ඒගොල්ලන්ට ලැබෙනවා, දෙවෙනි කෙනුත් විශේෂ ලැබෙනවා. දැන් අපි මුලින්ම අපි හිතමුකෝ අපි මේ ආත්මේ අම්මට තාත්තට මේ පින්කම කරනවා, ඒකින්ද මුලින්ම මේ පින දුන්නා කියලා. මේ මේ අර නොයිවසිල්ලෙන් බලාගෙන ඉන්න අර සියලු පෙර ආත්මවල අම්මල තාත්තල මේකට උරණ වෙනවා. උරණ වෙලා ෂණයකින් ආ ඒගොල්ලෝ අපිට පින් දෙන්නේ නැහැ කියලා ඒගොල්ලෝ උරණ වෙලා යනවා. නමුත් අර පළවෙනි කොට සියලු දෙනාට පින් දෙනකොට ඒත් අර අම්මට තාත්තට ලැබෙනවා. ඊට පස්සේ දෙවනුව පින් දෙන එක එයාටත් යහපත්. මේ අපි හිතාගෙන ඉන්නවා වගේ නෙමෙයි මේ පරදත් උපජීවීන් ඒගොල්ලෝ නොයිවසිල්ලෙන්. දැන් තිරෝකුඩ සූත්‍රයේ තියෙනවා ඒගොල්ලන්ග වෙන කිසි රස්සාවක් නැහැ, කුඹුරු අබුරන්නේ නැහැ, හරක් බලන්නේ මොකක්වත් නැහැ. තමන්ගේ ඒ මේ ආත්මයේ ඉන්න ඒ තමන්ට පෙර දුව වූ පුතා වූ ඥාති වූ පුද්ගලයා මේ ආත්මේ කවදා හෝ කොතැනක හෝ දැන් පින්කමක් කරනව නම් පින් දෙන්නට කටයුත්තක් කරනව නම් ඒ අයට ඉවෙන් මේ සියල්ල තේරෙනවා. ඇවිල්ලා නොයිවසිල්ලෙන් බලා ඉන්නවා, මට අද පින් දෙයි, මාව මුදවා නිදහස් කරයි, මගේ පුතා මගේ දුව අද පින්කමක් කරනවා කියලා. මේ ආත්මේ විතරක් නෙමේ මේ අනන්ත අප්‍රමාණ සංසාරේ පුතා වූ දුව වූ අය අර සාම්පුරුෂයා වූ භාර්යාව වූ අය ඉන්නවා. දැන් අපි හිතමු මේ ආත්මේ ඔය මිය පරලොව ගිය අම්මා දැන් එහෙම නැතුව පින් ගන්න බැරි තැනක ඉන්නවා. මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක්ම ලැබුණොත් එහෙම නැත්නම් තිරස්චීන තිරිසන් අපායේ ඉපදුනොත් පින් ගන්න බෑ. එතකොට අර අනික් අය පින් ගන්න ඉන්නවා. ඒක නිසා මේක හොඳට කල්පනා කරන්න ඕනේ හේතුඵල ධර්මයට බහා ගලපා බලලා. එතකොට අර දැන් පින්කම කරලා පින් දුන්නේ මේ ආත්මෙ ඉපදුණු අම්මට මේ මේ මිය පරලෝ ගිය අම්මට හෝ තාත්තට විතරයි, අනික් අයට නෑ. ඒක වැරදි. ඒක සමසේ පොදුවේ සියලු අම්මලට සියලු තාත්තලට සියලු ඥාතීන්ට මේ සංසාර ගමනේ ඒ සියලු අයටත් අපි නැහැ. ඒ සියලු අයටත් පින් දීලා පින් පවරලා ඒ අයව මුදු අනිදහස් කිරීම අපේ යුතුකමක් වගේ කියන.
අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස රූප වේදනා සංඥා කියන තැන දැන් අපි සංඥාවක් අපි ගන්නකොට ඒ සංඥාව සංකාරය බවට පත් වෙන්න කලින් අපි ඇලෙන්න ගැටෙන්න හරි කලින් ඒක යම්කිසි සාපේක්ෂතාවයකට පත් වෙනව නේද? ඒ කියන්නේ
සංඥාව සම්පස්ස කරන්න ඕන. නැත්නම් සංචේතනා කරොත් තමයි සංකාර වෙන්නේ.
අහස දැන් අපි හිතමු ළමයි දෙන්නෙක් එක ළඟ ඉන්නවා නම් අපි එක්කෙනෙක් අපි සංඥාව දැන් ওই දෙකම එකම විදියට අපේ හිතට වදින්නේ නැහනේ. දැන් අපි ලස්සනයි කියන සංඥාව ගත්තොත් එක්කෙනෙක් එතකොට ලස්සනයි කියලා දේ අපි යම්කිසි සියුම් මැනීමක් සිද්ධ වෙනවද එතන?
දැන් මෙහෙමයි. එකපාරට අපිට සංඥාව දැන් දැක්ක ගමන්ම අපේ දැන හඳුනා ගැනීමක් තියෙනවා. හැබැයි අපි අර සංචේතනා සම්පස්ස නොකළොත් සම්පස්ස ආහාර සංචේතනා ආහාර නොකළොත් මොකද වෙන්නේ? අපේ මැනීම නැහැ. ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න අවශ්‍ය සංචේතනා සම්පස්ස නැහැ.
අපි ලස්සනයි කියලා විතරක් හිතුවා
ඒතරින් ලස්සනයි. දැන් අපි හිතමු දැන් බුදුහාමුදුරුව ඉන්න කාලෙත් රූපනන්දා එහෙම නැත්නම් අර මොකද ජනපද කල්යාණී ආව බුදුහාමුදුරුවන් බණ. ජනපද කල්යාණී ලස්සන එක්කෙනා මේ එදා හිටිය ඒ මුළු රටේම. ඒක බුදුහාමුදුරුව දැන හඳුනගත්තා. හඳුනගෙන තමයි ප්‍රතිකර්මයක් කළේ. ඒක දැන හඳුනා ගැනීම අවශ්‍යයි. ඒ නිසා දැන් මේ දැන හඳුනා ගැනීම තමයි සංඥාවෙන් කරන්නේ. ඒක අවශ්‍යයි. ඒක හොඳ පැත්තට යොමු කිරීමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒක නරක පැත්තට යොමු කිරීම තමයි ප්‍රිය දේට ඇලීම ඒ සංඥාව, අප්‍රිය දේට ගැටීම ඒ සංඥාව, ප්‍රිය අප්‍රිය අතර මුලා වීම ඒ සංඥාව නිසා. ඒ සඳහා සංචේතන සම්පස්ස කරන්නම ඕන. චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාහන සම්පස්ස, ජීව කාය මනෝ සම්පස්ස ඒක අර වේදනා සංඥා සංකාර තුනෙන් තමයි සිද්ධ වෙන්නේ.
වෙනස තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් රූප වේදනා සංඥා කිව්වම සබ්බචිත්ත සාධාරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
එතකොට දැන් අපි කායේ කායානුපස්සනාව වඩනකොට අපේ වේදනාසු වේදනානුපස්සනාව සිද්ධ වෙනවා.
ඉබේ සිද්ධ වෙනවා.
එතකොට එතන වේදනාවයි අතන රූප වේදනා කියන අපේ වේදනාවක් ජනිත කරනෝ කියන අවස්ථාවනේ
උතන වේදනාව තියෙනවා. දැන් අපිට වේදනාව නැති වෙන දැන් තියෙන්නේ නිරාමිෂ වේදනාව ඉස්සෙල්ලා තිබුණේ ආමිෂ වේදනාව. ආමිෂ වේදනාව වුණේ කොහොමද? ආමිෂ වේදනාව වුණේ පිනවා පිනවා ප්‍රියදේ විඳවා විඳවා අප්‍රියදේ මන මන අදුක්කම අසුක. ඒ තුන අත්තරියම වේදනාව තියෙනවා නිරාමිෂයි. අවේදිතයි. වේදිතයි අවේදිතයි. ඒකනේ අර වේදිත නිරෝධය කිව්වේ. සඤ්ඤා වේදිත නිරෝධය කියන එක කන පිට ගහුවාම දැන් බලන්න ඕන මොකද්ද? නිරෝධ කරන්න ඕන මොකද්ද? සඤ්ඤාව නෙමෙයි වේදනාව. වේදනාව අවේදිත කරන්න ඕන. මොකක් නිසා ලබන වේදනාවද? සඤ්ඤාව. මේක අර කෙනවලින් නම් බැලුවනම් ඔය මාගදී භාෂාව ඕනගෙන උඩ හරියටම තේරුම් ගන්න පුළුවන්. දැන් මුලින් නම් බැලුවොත් කරන්න වෙන්නේ මොකද? සඤ්ඤාවයි නිරෝධ කරන්න හදන්නේ. එම සංඥා නිරෝධයක් නැහැ. සංඥාව නිසා උපදින වේගය වේදනාව ආවේගය රෝධනගහ නිරෝධ කිරීම සංඥා වේදිත නිරෝධයයි. මේකට හේතුව තමයි අර මාගදී භාෂාව අපි සිංහලෙන් හිතලා සිංහලෙන් කියන්න උත්සාහ ගන්න. ගෞරවනීය
ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්ස මියගිය කෙනෙකුට පින්දීම සඳහා නිහඬව ධන පරිත්‍යාගයක් කළොත් ඒක කොහොමද මියගිය අයට පින් දෙන්නේ?
දැන් තමන්ගේ හිතෙන්නේ හිතෙන්ම මේක කරගත්ත දේ හදයන් පුණාති පුඤ්ඤම්. තමන්ගේ හිතේ පැහැදීමක් සිතේ පැහැදීමක් තුන් සිත පහදා ගන්නවා. රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මොහෙන් ඒක සිහිපත් කළා. ඒක සිහිපත් වෙන හැම වෙලේකම ඒ පුණ්‍ය ශක්තියෙන් ඒ තමන්ගේ හිතේ ඇති වුණු පැහැදීමෙන් තමන්ට පුළුවන් පින් දෙන්නට, පින් පවරන්නට, පින් අනුමෝදන් කරන්නට, ඒ තමන්ගේ සියලු ඥාතීන් සිහිපත් කළා පින් අනුමෝදන් කරන්න. ඒක කරන්න පුළුවන්. ඒක ශබ්ද නගා කිව්වත් නොකිව්වත් ප්‍රශ්නයක් නැහැ. දැන් අපි ඒ වගේ දෙයක් කළාම පින්කමක් දැන් සමහර විට නැවත සිහිපත් වෙන්න පුළුවන් ඉදිරියට කරපු දවසේ ඉඳන් තව සමහර විට අවුරුදු 5ක් 6ක් 10ක් වෙනකම් ඒ හැම මොහොතකම කරන්න ඕනේ. මොකද පින් දෙන්න, පින් පවරන්න, පින් අනුමෝදන් කරන්න, පුණ්‍ය පාප පහ විනාශ කරන ආකාරය. ඒ දැන් ඔය කරපු පින්කම අපි මතක් වුණ ගමන් ඒකෙන් Tamanටම යමක් ආපහු ප්‍රතිලාභයක් ඉල්ලනවා නම් යදිනවා නම් ප්‍රාර්ථනා කරනවා නම් මොකද වෙන්නේ? ඒක වැරදි. ඒක තමන්ගේ පැවැත්ම දිග්ගසන පුණ්‍ය අභිසංකාර කියන தത്വයට පත්වන වැරදි චේතනාව.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් දහම්මස පාදා ගන්නට පුබ්බේත කත පුඤ්ඤතා ශක්තියත් අවශ්‍ය වෙනවා කියලා අහලා තියෙනවා. මේ පුබ්බේතගත පුඤ්ඤතා කියන්නේ අපි විසින් කරගන්න කලින් කරගන්නා ලද සියලුම පුණ්‍ය ශක්තියින් කුසල් බවට හරවාගත් දෙයද නැත්නම් විශේෂ යම් කුසල ශක්තියක්ද?
දැන් ඔයා අද යම් තුන් සිත පහදාගෙන අර හදයන් පුණාති පුඤ්ඤං කියන தත්යෙන් පින්කමක් කරනවා. හෙට වෙනකොට ඕක පුබ්බේතගත පුඤ්ඤතා ශක්තියද නැද්ද? දැන් අපි උපත ලැබුවේ මිනිහෙක් වෙලා ඒ උපතට පෙර ජීවිතයකදී ආත්මයකදී ජාතියකදී කරපු පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය. දැන් අපිට මේ පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය කියන එක ඊට පස්සේ තව අර්ථයකිනුත් තියෙනවා. දැන් අපි අද කරන සියලුම පින්කම් හෙට වෙනකොට උබ්බේතගත පුඤ්ඤතා ශක්තියක්. නිවනට උපකාර වන ආකාරයට එහෙමනම් අද කරපු පින්කම කුසලයක් බවට පත් කරගන්න පුළුවන් අදම වුණත් හෙට වුණත්. ඉතින් ඒක නිසා පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය කියන එක අර මිනිස් ආත්මයක් ලබන්න මිනිස් උපතක් ලබන්න මනුස්සත්ව ප්‍රතිලාභයක් ලබන්න මේ මධ්‍යමයසු ජනපදේසු පච්චා ජාතෝ වෙන්න මේ ධර්මයේ තියෙන තැනක අහන්න පුළුවන් තැනක ඉපද ලැබෙන්න පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය එකක්. ඊට පස්සේ මේ වගේ තැනකට ඉපද ලැබලා මේ ධර්මය අහලා මේ මාර්ගය ධම්මානුධම්ම ප්‍රතිපදාව අනුගමනය කරන හැම වෙලාවකම නැවත මේ කාලය තුළ ජීවිත කාලය තුළත් නැවත පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය පූර්ණ වෙනවා නැවත නැවත. ඒ දෙකම තේරුම් ගන්න ඕන.
අරු ස්වාමීන් වහන්ස අපි අරහතුන් වහන්සේටත් පින් ලැබේවා කියලා හිතුවත් ඒකෙන් අපිට වරදක්.
ඒක ඉතින් වරදක් නෑ, පොඩි නොදැනීමක් තියෙනවා. අරහතුන් වහන්සේ කෙනෙකුට පින් අවශ්‍ය නෑ. ජාත සෝතාපන්න ඵලයට සෝතාපට්ටි ඵලයට පත් වූ පසු පුඤ්ඤාභිසංකාර කරන්න පින් වලින් වැඩක් නෑ. පුණ්‍ය පාප පහිනස කරන්න තමයි කටයුතු කරන්නේ.
ස්වාමීන් වහන්ස මේ සියලු පරදතුප සත්වෙන්ට මේ කර්ම විපාක එර්ධියක් වගේ ලැබෙනවද? කවුරු හරි පිනක් කරනවා නම් ඒක දැනගන්න එක යට තේරෙන්නේ.
ඒගොල්ලන්ට තියෙනවා සියලු අයට වඩා බලවත් ඉවක්. මොකක්ද තියෙන්නේ? පරදතුප ජීවීන්ට තියෙන්නේ ඉව. දැන් පරදතුප ජීවියෙක් සමහර විටක අපි හිතමු දැන් මෙහෙ නෙමෙයි දැන් ඒ පරදතුජීවිය භූතේක හරි පේතේක හරි දෙවි දේවතාවෙක් හරි නම් සමහරවිට ඇමරිකාවේ ඉන්නවා වෙන්න පුළුවන්. දැන් මෙහෙ එකපාරට ඔය කවුරු හරි හිතනවා වචනෙන් කතා කරනවා අපි පින්කමක් කරන්න ඕන පින් දෙන්න අපේ ඥාතියට. සිටවිල්ලක් කතාව කරනකොටම ඉවෙන් ඒ පරදතුප ජීවීන්ට මේක ඉවෙන් තේරෙනවා. මොකද ඒගොල්ලෝ බලා ඉන්නේ එච්චරමයි. ඒගොල්ලන්ගේ සියලු පරදත්තූප ජීවීන් කියන්නේ ඒ තමන්ගේ ඥාතීන් දෙන පින ගන්නට යැපෙන්නට බලාගෙන ඉන්න අය. ඒගොල්ලෝ යැපෙන්නේ ඒගොල්ලන්ගේ සියලු අරේකනේ අර බුදුහාමුදුරෝ තිරෝගුණ සූත්‍රයේ කිව්වේ ඒගොල්ලෝ වෙන කිසිම රස්සාවක් කරන්නේ නැහැ, වෙන කිසිම කාර්යයක් කරන්නේ නැහැ. කරන්නේම අද මිනිස්යෙන් හැටියට ඉපදිලා පින්කම් කරන්න පුළුවන් තමන්ගේ ඥාතීන් කොයි මොහොතේ පින්කමක් කරනවද? ඒ පින්කම කරන්න චේතනාවක් ඇති කරගන්නවද? ඒ චේතනාව පසුපස ඒ ඥාතීන් පිටිපස ගිහිල්ලා අනේ මගේ පුතා පින්කමක් කරනවද? මගේ දුව පින්කමක් කරනවා, මට පින් දෙයි, මාව මුදවා නිදහස් කරයි කියන එකම ක්‍රියාකාරකම විතරයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඒ නිසා ඒ අය ඒ පසුපසම තමයි ඉන්නේ.
ගරු ස්වාමීන් වහන්ස, යං රූපං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. ඒ විපරිණාම ධම්මං කියන තැන විපරිණාමයට පත් වෙනවා කිව්ව ඔබ වහන්සේ දේශනා කළා ධම්ම නියාමයට අනුව. ඒ ධම්ම නියාමයට
අනුව විපරිණාම ධම්මං කියන්නේ අනත්තා. අනිච්චං දුක්ඛං අනත්තා කියන එකයි විපරිණාම ධම්ම කියන එකේ වෙන වචනය. අනිච්ච දුක්ඛ අනත්ත වෙනකොට ඔතන තියෙන අනිච්චං දුක්ඛං
අනත්ත
විපරිණාම ධම්මං. අනත්ත කියන එකේ එහෙමනම් මොකද්ද තේරුම? විපරිණාම ධර්මය. ඒ කියන්නේ අපි කැමැතිසේ අපේ අවශ්‍යතාවය අනුව අපි තීරණය කර පරිදි ඒක මොහොතක්වත් පවතින්නේ නැහැ, වෙනත් තත්ත්වයකටපත් වෙනවා. හේතුව මොකද? අර සංකිට්ඨේන කරුණු තුනක් ඒකට මුල් නිසා. අනිච්චං අනත්තං පටිච්ච සමුප්පන්නං. ඒ තුනේම එකතුව තමයි අනත්තා. ඒක විරුද්ධ වචනේ තමයි අස්මිමානයි. නිත්‍යයි සුඛයි අත්තයි තුනේ එකතුව අස්මිමානයි. අනිච්ච දුක්ඛ අනත්ත තමයි විපරිණාමය.
වෙනස් වීමට යටත් කියන එක තමයි එතන නේද?
ඔව්. එතෙන්දි අපේ කොයිතරම් කැමැත්ත තිබුණත් අවශ්‍යතාවය තිබුණත් අපි ඍෂිසේම අපිට ඕන විදිහට මනාපසේ අපේ කැමැත්ත අනුව සිදුවෙන දෙයක් පවතින දෙයක් නවත්ත ගන්න පුළුවන් දෙයක් පාත්ත ගන්න පුළුවන් දෙයක් මේ ලෝකයේ තුල නැහැ. ඒක තමයි අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්ම. ඒ නිසා අපි ඒකට නොබැඳිය යුතුයි. නොඇලිය යුතුයි. අපි නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, පටිච්චසමුප්පාදය.
ගරු ස්වාමීන් වහන්සේ තව තැනක් තියෙනවා. යේ කේවලිනෝ වට්ටං තේසං නත්ති පඤ්ඤපනාය. එතන වට්ටං තේසං කියන්නේ
වට්ටං කියන්නේ තේසං කියන්නේ වට තුනක්. රාග වටේ, ද්වේෂ වටේ, මෝහ වටේ නත්ති. සකස් කිරීම, විවට්ට කිරීම සහ මුලින්ම කරා.
එතන සංවට්ට පරිවට්ට විවට්ට
සංවට්ට සංවට්ටේ විවට්ට කළා කියන එක තමයි. තේසං වට්ටං නත්ති කියන්නේ. සංවට්ටේ විවට්ට කරා කියන එක තව වචනයකින් කියවෙන එක තමයි. සංවට්ටේ හදාගන්නේ නිච්චසේ සුඛසේ අත්තසේ බැඳුනොත්. උපාදානය කරගත්තොත් වෙන්නේ මොකද? වට්ට තුන, රාග වට්ටේ, ද්වේෂ වට්ටේ, මෝහ වට්ටේ තමන් විසින්ම අර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡිතා කියන පංචකාම නීවරණ ධර්ම සකස් වීමත් සමග වට තුනක්, මලකඩ වට තුනක් තමන්ගේම මනසේ තමන් විසින්ම බැමි තුනක් හැටියට, ඈඳුතු තුනක් හැටියට තමන් සකස් කරනවා. දැන් ඈඳුතු සකස් කිරීම නවත්වනවා. නිබ්බිදාය කියන தത്വයට පත් වූ ගමන්ම නිබ්බිදා කියන தത്വේ තමයි ඊටාම වැදගත් වචනේ අවස්ථාව. නිබ්බිදා වූ ගමන්ම වටේ හැදීම නවත්වනවා. ඊට පස්සේ නිබ්බිදා නිසා විරාගාය, විරාගා නිසා නිරෝධාය, පටිනිස්සග්ගාය. සබ්බූපදි පටිනිස්සග්ගාය. ඔව්, රාග වටේ, ද්වේෂ වටේ, මෝහ වටේ, එහෙමනම් රාගමල, ද්වේෂමල, මෝහමල තමයි වට තුන.
අවසරයි ගරු ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ දේශනාවක මේ පන්සිල් සුරාමේරේ මේ සම්බන්ධ මේ අර ගැඹුරු අර්ථයක් තුන, ඒ වගේ අනිත් සිල්පදවල අර්ථයත් පැහැදිලි කරන ලෙස
ඉල්ලනවා. මේක ගැඹුරු අර්ථයක් තියෙන හැම සිල්පදයකම. එක සිල්පදයක් රැක්කොත් සියලු දේ රැකෙනවා. දැන් ආම්ද්‍රු නම හිටියා, මේ සිල්පද 100 ගානක් තිබුණා. ආම්ද්‍රුව කිව්වා රකින්න බෑ කියලා බුදුහාමුදුරක් කාලේ. ඒගොල්ල බුදුහාමුදුරය කිව්වා ඔබට එකක් රකින්න පුළුවන්ද කියලා. කොයික හරි එකක් රකින්න නම් සියලු දේ. දැන් අතේ ඇඟිලි පහක් තියෙනවා. මේ වගේ තමයි පංචශීලය. පහම රැකෙනවා, එකක් රැකිනවනේ. පහම කැඩෙනවා, එකක් කැඩුණා. ඉතින් ඒ වගේ ගැඹුරු අර්ථ මේ හැම සිල්පදයකම තියෙනවා. ඔය සුරාමේරය මජ්ජපමා දට්ටානා කියන එක අද නිකම් පදපරම විදියට රාරක්කු බොනවා කියන එක තමයි තියෙන්නේ. නමුත් රහ මෙර කියන එකේ තේරුම මෙර රහ මෙර. රහ මෙර කියන්නේ රාගයෙන් මත්වීම, ද්වේෂයෙන් මත්වීම, මෝහයෙන් මත්වීම, මානයෙන් මත්වීම, කුලයෙන් මත්වීම, බලයෙන් මත්වීම, නිලයෙන් මත්වීම, ඒ වගේම ඔය ජාතියෙන්, ආගමෙන්, කුලයෙන්, මේ ධනයෙන්, තනතුරෙන්, නිලයෙන්, නිරෝගිකමින්, යොබ්බණයෙන්, වයසෙන්, මේ රූපයෙන්, මේ සියලු දෙයින් මත්වීම රහ මෙර මත් වෙනවා. ඒ සියලු දෙයින් මිදී නිදහස් වීම මජ්ජි මා මත්වීමේ මිදී නිදහස් වීම.
ඒ ආකාරයේ ස්වාමීන් වහන්සේ අනිත් ඒව ගැන තමයි මම ඇහුවේ. ඒක ඔබ වහන්සේ දේශනා.
ඔව්, ඉතින් අනිත් ඒවා ගැනත් ඔය පහේම එකතුව තමයි ඔය තියෙන්නේ. අනිත් ඒවත් ඔයගෙම ගැඹුරු දේවල් අර්ථය තමයි තියෙන්නේ.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, සංඥාව අත්ත විදිහට ගැනීමමද ලෝක
නිර්මාණය? මොකද්ද
සංඥාව අත්ත විදිහට දැකීම තුළම ලෝක නිර්මාණය සිද්ධ
වෙන්නේ? නෑ, සංඥාව දිගේ සම්පස්ස කළොත්, සංචේතනා කළොත් තමයි සංකාර වෙන්නේ. සංඥාව නැති වෙන නම් ඇහැ කන කරන්න ඕන, කන බීරි කරන්න ඕන. බුදුහාමුදුරුවන්ගේ ඇහැ කන නාසය දිවකය මන හොඳට තිබුණා. හැබැයි සංචේතනා පැවැත්වුවේ නැහැ, සම්පස්ස කළේ නැහැ. ඒ නිසා දැක්කා, ඇලුනේ නැහැ, ගැටුනේ නැහැ, මුලා වුණේ නැහැ. උපේක්ෂා සිටින් ඉවසුව විමසුව යනු විමුක්ති ඥාන දර්ශනයෙන් කටයුතු කළා. යථාභූත ඥාන දර්ශනයෙන් කටයුතු කළා. ඒ නිසා උපේක්ෂා සිත පූර්ණ වුණා. ඕන මිනිහෙකුට මේ සංසාරය දැන් පුරුදු වෙලා තියෙන්නේ කොහොමද? පෘථග්ජන පුද්ගලයෝ ප්‍රිය දෙයන් නම් සංචේතනා පාවිච්චිල සම්පස්ස කරලා ඇලෙනවා. අප්‍රිය නම් සංචේතනා පාවිච්චිල සම්පස්ස වෙලා ගැටෙනවා. වැරදිසේ මනිනවා. මේ තුනම කරනවා පෘථග්ජන අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ. නමුත් දැන් මේ බණ අහලා මේක තේරුනහම මේක ආදීනව තේරුම් ගත්තාම මේකෙන් තමන්ට වෙන විනාශය අයහපත අපල තේරුම් ගත්තාම මේක නවත්තන්න පුළුවන්. චන්ද්‍රාග විනයෝ චන්ද්‍රාගප්පාණං. ඒ අනුව අපි අර ඇහෙන් රූපේ දැක්කා, කණින් ශබ්දය ඇහුවා, නාසයෙන් දිවෙන් කණින් මේවා මුත විඤ්ඤතේ තිබුණා, ඒවා තියෙනවා. ඒක අනුව තමයි දිත්තේව දිත්තමත්තම් භවිෂ්‍යති, සුතේව සුතමත්තම් භවිෂ්‍යති, මුතේව මුතමත්තම් භවිෂ්‍යති, විඤ්ඤතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති. ඒ අන්තයට යන්නෙත් නෑ ඇලීමට නෙවෙයිද, මේ අන්තයට යන්නෙත් නෑ නෙව හුරං ගැටෙන්නෙත් නෑ, න උභයමාන්තරේ මනින්නෙත් නෑ දෙක සංසන්දනය කර කර. ඒ අනුව දුක්ඛ කන්දස අවසීති.
අවසරයි ස්වාමීන් වහන්ස, දරුවන් වෙනුවෙන් යුතුකම් කරගෙන යද්දී
මොකද්ද?
දරුවෝ වෙනුවෙන් යුතුකම් කරනකොට
ඔව්
ඒගොල්ලන්ට විවාහයක් හොයලා බල කරලා දෙන්න වෙනවා.
ඔව් ඒව කරන්න ඕනේ. ඒකත්
එතකොට ඒක ඒගොල්ලන්ව සංසාරයට බැඳලා තියෙන එකක්ද? මම ඒක
දැන් මෙහෙමයි, ඒගොල්ලන්ට ඔයා කොච්චරම උත්සාහ කළත් උනන්දුවක් කළා නම් එයාට ණයක් නැන්නම් යක වෙන්නේ නැහැ. සමහර අම්මල තාත්තලා පත්තරේට ඇඩ්වර්ටයිස්මන් දානවා, දැන්වීම් දානවා, උත්සාහ කරනවා, අරවා කරනවා, මෙව කරනවා, ණයක් නැතිකොට වෙන්නේ නැහැ. ඔය කොච්චර කළත් ණය තියෙනවනම් ණයකාරයෙක් තියෙනවනම් ඉබේම මේක වෙයි. ඉතින් ඒක නිසා දැන් මෙතෙන්දී තමන්ගේ දරුවන්ට අර යුතුකම් වගේ ඉටු කරනවා කියන්නේ ඒ දරුවන්ටත් මේ වගේ අවස්ථාවක හොඳ නරක කියා දීලා, යහපත අයහපත කියා දීලා, ආදීන ආනිසංස පෙන්වලා දීලා ඒ අයට ඒ ණයගන් දෙනුවේ මිදී නිදහස් වෙන්නට අවශ්‍ය දේ පෙන්වලා දීම. ණය ගෙවන්නම වෙනවා. ණයක් තියෙනවනම්, ණයක් තියෙනවනම් ඒ දරුවා කසාද බඳලා ණය ගෙවන්න ඕන. ඒකත් ණය ගෙවීමක්, ඒක වැය කිරීමක්. ඒකටත් යුතුකම් වගේ කිම් ඉටු කිරීමක් තියෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, අපි දැනගෙන තියෙන්නේ පන්සල්වල ස්වාමීන් වහන්සේලා දේශනා කරන පින්කම් තමයි. එතකොට බුද්ධ දේශනාවේ සඳහන් කරලා තියෙන පින්කම් වර්ග තියෙනවද? පින්කම් පින් රැස් කරගන්න කර හැකි යමක් තියෙනවද? එතකොට අටමහා කුසල් කියලා වර්ගයක් බුද්ධ දේශනාවේ
තියෙනවද? ඒවා එකක් කුසල් නෙමෙයි. ඔය කවුද හාමුදුර නමක් ඔය මාතර පැත්තේ පොතල් ලියලා තියෙනවා අටමහා කුසලයේ කියලා. ඒ අටම පින්කම්. ඒ පින්කම් කරලා ඒක කුසලයක් බවට පත් කරගන්න පුළුවන් නම් ධර්මයේ දැනගන්න ඕන. ඒක ධර්මයේ නොදැන ඒ පින්කම් අට කරලා කුසලයක් බවට පත් කරගන්න බෑ. ඒ ධර්මයේ නොදැන පින්කම් විතරක් කළොත් පුඤ්ඤාභි සංකාර කරගෙන අකුසලයක් බවට පත් කර ගැනීම තමයි කරන්නේ. එනිසා ඒ අටම පින්කම් ඒක නැත්තේ නෑ. අටේම තියෙනවා යම් පින්කම.
අවසරයි ස්වාමීන් වහන්සේ, මේ අක්කන සූත්‍රයේ කණ කිච්චෝ ලෝකේති කියලා තියෙන්නේ මොකද්ද තේරුම?
කණ කියන්නේ මේ කණ කියලා වචනයක් තියෙනවා. කණෝ අක්කනෝ මේ වචනේ හරියට තේරුම මොකද්ද කියලා දන්නේ නැතුව මිනිස්සු භාසති. බුදුහාමුදුරන්ගෙන් නොයෙකුත් ආකාරයේ සාකච්ඡා කළා. ඒ අනුව බුදුහාමුදුරුවෝ මේ වචන විග්‍රහ කරලා කන අක්කන සමය අසමය පිළිබඳ විග්‍රහයක් ඔය අක්කන සූත්‍රය අසම සූත්‍රය අසමජ්ජාති සත්‍යයට පත් වෙන හැටි අට ආකාරයකට මේ අක්කන සූත්‍රය දේශනා කළා.
ස්වාමීන් වහන්ස, මම මේ ප්‍රශ්නේ අහන්න දෙපාදි කළ බොහොම වෙලා කල්පනා කළා. මේ කියන්නේ අපේ දුවගේ ගෙදර සාංගික දානයක් කියලා පින්කමක් කරා. ඒ පින්කම කළා සියරම කටයුතු ඉවර කළා හාමුදුරුවරු පින් දෙන්න ලෑස්ති වෙලාවේ මම ගිහිල්ලා ඒ ප්‍රධාන හාමුදුරන්ට කිව්වා ඉස්සර වෙලා පොදුවේ සියලුම ඥාතීන්ට පින් දෙන්න ඊට පස්සේ ওই නම් දීලා තියෙන නම් ලෑස්ති අයට පින් දෙන්න කියලා. ඉතින් ඒගොල්ලෝ ටිකක් ඇලිමැලි වෙලා කට්ටිය සියරම සාකච්ඡා කළා. පස්සේ මෙහෙම අපට මේ පණිවිඩයක් ලැබිලා තියෙනවා. ඒක නිසා ඒක අපි දැන් මේක ධනවල ඉක්ෂ්ට කරනවා කියලා ඒ විදිහට කලින් මේ සියලුම දෙනාට පොදුවේ පින් දීලා පස්සේ නම් ලැබස්තු ඇහැරියට පින් දුන්නා. ඉතින්
ඒක හරි ඉතින්
ඒක මම දැන් මෙතන කියන්නේ එතුණි ඒ වගේ පින්කම් බොහොම තැන්වල හැමතැන හැම ගෙදර
ඔව් ඉතින් ඒ වගේ තමන්ට පුළුවන් තමන්ගේ දැනුම අනුව තමන්ගේ අවශ්‍යතාව අනුව දැනුම් දෙන්න. ඉතින් ඒකෙන් තමන්ටත් හොඳයි අනුන්ටත් හොඳයි ආමුදුරන්ටත් හොඳයි.
ටික දිනක ඉඳන් කලබල වුණා. ඉතින් ඒත් මම ඒක
නෑ කලබල වෙන්න දෙයක් නෑ. ඒක තමයි නියම ක්‍රමය.
ගරු ස්වාමීන් වහන්සේ මේ චෛත්‍යයකට කප්රුක් බැඳීම අර්ථ ශූන්‍ය ක්‍රියාවක්ද
බෝධිවාද චෛත්‍යයකට
කප්රුක් පැලඳවීම චෛත්‍යය
මේ කප්රුක් කියන්නේ මොනවද සිවුරක්
සිවුරක්
ඔව් දැන් මේ පරිස්කාර කියන්නේ මොනවද දැන් ඈ පරිස්කාර කියලා මාගදී වචනයක් තියෙනවා පරිහරණයට උපකාරක දේ පරිස්කාර පිරිකර චෛත්‍ය රෙදි අඳිනවද ඈ චෛත්‍ය රෙදි අඳිනව නම් කමන්නේ අද මේ ව්‍යාපාර වලට ඔය කරන්නේ අද මේ නූගත් කමට නොදන්නා කමට අඥාන කමට චෛත්‍ය වලට බෝගස් වලටත් මිනිසු රෙදි අඳිනවා පූජා කරනවා ඒ වැරදි පරිස්කාර කියන වචනේ හරියට මාගදී භාෂාවේ වචනයක් පරිහරණයට උපකාරක සිව්පසය තමයි පරිස්කාර. දැන් බෝගහරේදී අඳින්නෙත් නැහැ, චෛත්‍යරේදී අඳින්නෙත් නැහැ. ඒ වුණාට අද ඒවටත් මේ නොයෙකුත් අය අර රුවන්වැලි මහා සෑය වටේටත් අටපිරිකර තියෙනවා. සිවුරු එක්ක අර බෞද්ධ කොඩි අඳෝන, පළඳෝන. ඒවා වැරදි දේවල්. ඒවා නිකම් මේ ආගමික වතාවත් බැඳුම් පිදුම් යැදුම් පැතුම් අතරට අදාළ වන වැරදි වත් මිත්‍යාවත් බෝධීන් වහන්සේට ඊට හොඳයි අර වතුර ටිකක් බෝධීන් වහන්සේට වතුර වැක් කරුවොත් පැන් වතුර කලයක් ඒක අවශ්‍යයි ඒක හරි නමුත් අර ගිලම්පස තම්බලා ඉතින් බෙහෙත් ඇටියට මිනිස්සු ඒවත් කරනවා. අනිත් පාර මේ දැන් ඔය මේ ළඟකදී තිබුණානේ මොකද්ද ඔය මේ ඔය වෙනිවැල් බට කටුවැල් බටු අරවා මේවා පස්පංගුව තම්බල රුවන්වැලි මහාසෑයටත් පූජාවක් තිබ්බා. ඒවා මේ බොරු ව්‍යාපාර වැඩ. මිනිස්සුන්ව රවට්ටනවා මෝඩ ගුඩ භක්තියෙන් කටයුතු කරන බෞද්ධයන්ව රවට්ටන්න කරන දේවල්. ඒ බෙහෙත් ටික ලෙඩුන්ට දුන්නා නම් මොකද වෙන්නේ ආයුර්වේද රෝහල් වල කොච්චර ලෙඩු සනීපය කරගන්න පුළුණාද ඈ මේක මේවා කල්පනා කරන්න ඕනේ හේතුඵල ධර්මයට බහගල්පා බල ඇයි මේ මිනිසුන්ට එහෙම කල්පනා කරන්න බැරි විදිහට දැන් මේ හාමුදුරුවමයි ඔය සම්මත පුද්ගලයෝමයි මේ වගේ වැඩ කරන්නේ මේ නිනාන්තරත් කොන්න ඇති නමුත් වැඩි හරියක් කරන්නේ මේක මේ මෝඩ ගුඩ භක්තියෙන් වැඩ. ඒක තමයි බුදුහාමුදුරුවෝගේ නිතරම යෝ ධම්මෝ සෝ විනයෝ යෝ විනයෝ. හේතුඵල ධර්මයට බහගල්පා බලා තමන්ටත් අනුන්ටත් යහපතක් වෙනවා නම් කරන්න. දැන් අර වේට් ටිකක් තම්බලා අර රුවන්වැලි මහසෑය වටේට වීසි කරාම මොකද වෙන්නේ? එතන අපිරිසිදු උනේ නැද්ද? කිලුටු උනේ නැද්ද? ඈ ස්වභාව ධර්මයේ එතන මොකද උනේ? ඒක වැඩිවිලාවත් අර ලෙඩ්ඩු ටිකකට ඔය ආයුර්වේද රෝහල් ලංකාවේ තියෙන ඕන තරම් ගිහිල්ලා ඔය බෙහෙත් ටික දුන්නා නම් කොච්චර කාටත් හොඳද? තමන්ටත් හොඳද? අනුන්ටත් හොඳද? මේ බලන්න ඕනේ මේ හේතු තමන් කරන වැඩේ තමන්ට හෝ අනුන්ට හෝ ස්වභාව ධර්මයට හෝ හොඳක් වෙනවද නැද්ද? නරකක් වෙනවද? එහෙමනම් නොකර ඉන්න ඕන හොඳක් වෙනව නම් එහෙම කරන්න ඕන. ඔය මයික් එක දෙන්න.
ස්වාමීන් වහන්සේ දැන් අපේ ගමේ දැන් වැඩ ඉන්න මේ ආරාමය තුල දැන් අපට මේ අය බලාපොරොත්තු වෙනම දියක් තමයි බෝධි පූජාව. ඉතින්
ඒගොල්ලෝ ඔව් ඒක හරියට කරන්න ඕන.
ඉතින් ඒගොල්ලෝ ඉතින් අර වගේ බෙහෙත් පූජා කරනවා.
ඔව් ඉතින් මෙහෙමයි. ඒක දැන් ඒගොල්ලන්ට ඔය අතීතයේ වැරදි විදිහට උගන්වලා තියෙන ක්‍රමය. අපි ඒ වෙනුවට ඒගොල්ලන්ව දැනුවත් කරන්න ඕන මේ බෝධි පූජාව කියන්නේ මොකද්ද? අපේ ගෞතම බුදුහාමුදුරුවෝ ඔය වගේ බෝධීන් වහන්සේ ගාව කෙනෙක් ගාවට ගිහිල්ලා මොකද්ද කරගත්තේ? රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර නික්ලේශී බවට පත් වුණා. අපි මේක සීපත් කරන්න ඕන. මේ බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා බෝමළුව අතු ගාලා බෝමළුවට මල් පූජා කරාට කමන්නේ. පානගුත් වෙනනම් පැත්තකින් පිටින් පත්තුලාට කමන්නේ. වතුර කලයක් දෙකක් පූජා කළත් වරදක් නැහැ. ඒවා හිත පැහැදෙන්න හොඳයි. ඊට පස්සේ අපි සීපත් කරන්න ඕනේ මොකද? අපේ ගෞතම බුදු පියාණන් වහන්සේ මේ වගේ බෝධීන් වහන්සේ කෙනෙක් ගාවට ඇවිල්ලා මේ බුද්ධත්වයට පත් වුණා. නික්ලේශී භාවයට පත් වුණා. හිතේ තිබුණු සියලුම කෙලෙස් රාගය, ద్వේෂය, මෝහය උදුරා දැම්මා අහකට. අපිටත් මේ අවස්ථාවේ මේ බෝධීන් වහන්සේ ගාවදී අපේ හිතේ තියෙන උපදින මේ රාගය, ద్వේෂය, මෝහය විනාඩි 5කට අපිට පුළුවන් මේ රාගයෙන් තොර, ద్వේෂයෙන් තොර, මෝහයෙන් තොර පිරිසිදු කිරණ ශක්තියක් ඒතේන සත්‍ය වජ්ජේන සුවත්ති හෝති කියන ත්‍ත්වයට පත් වෙන්න. මේ සත්‍ය ක්‍රියා බලයෙන් මුළු විශ්වයටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සානියක් වේවා කියලා සත්‍ය ක්‍රියා බලයක් පතුරුණා. ඒ අනුව තමන්ටත් අර බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්. මේක තමයි නියම බෝධි පූජා. ඒ අනුව තමන්ගේ ඒ සත්‍ය ක්‍රියා බලෙන් තමන්ගේ යම් කිසි රෝගියෙක් ඉන්නවා නම්, උපකාරයක් අවශ්‍ය පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ සත්‍ය ක්‍රියා බලෙන් මේ බුද්ධ ශක්තියට අනුගත වීමේ රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර ඒ පිරිසිදු චිත්ත කිරණ ශක්තිය පැතිරීමේ සත්‍ය ක්‍රියා බලෙන් ඒ තමන්ගේ රෝගියාටත් යහපතක් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ රෝගයෙන් සුවපත් වෙන්නට මේ සත්‍ය ක්‍රියා බලය උපකාරයි. අන්න නියම සත්‍ය ක්‍රියා. ඒ මිසක් යදින්න ඉල්ලන්න පටන් ගියොත් බෝධින් වහන්සේගෙන් එතන කිසිසේත්ම ධර්මතාවයක් නැහැ. භක්තියක් විතරයි තියෙන්නේ. නිසා කපුරාලල වගේ බෝධි පූජා දැන් අර බුද ගයාපල දුරු වේවා ව කියන්නේ සිරස FM අර net FM කාර්යයේ හැමදාම හවසට බුද ගයාපල දුරු වේවා, සෙනසුරු අපර දුරු වේවා, නිල් පාටින් දලුලන බෝධි අරක මේක. තව කොච්චර කියනවද? ආන්නක යාතික කපුරාල්ලානේ. ඈ
ස්වාමීන් වහන්සේ, එතකොට බුද්ධ පූජාව තියෙන එකේ තේරුම?
බුද්ධ පූජාව තියන්න ඕන. මේක ඉතින් මේ සිල්මෑණියෝ දන්නේ නැහැ. ඒකින්ද කියන්න ඕන බ්‍රහ්මායු, මහා බ්‍රහ්මායු කියලා සූත්‍රයක් තියෙනවා. මේ බුදුහාමුදුරු ජීවමානව ඉන්න කාලෙත් බුදුහාමුදුරු පිරිනිවන් පෑවට පස්සෙත් මේ බුදුහාමුදුරු වෙනුවෙන් බුද්ධ පූජාවක් පවත්වන්න ඕන. අපි යම් කිසි කෙනෙක් මේ වගේ දැන් පිට දායකයෙක් දානය ගෙනාම ඒ බුදුහාමුදුරන්ට බුද්ධ පූජාවක් අග්‍ර වූ කොටස වෙන් කරලා පූජා කරලා තමා සියලුම මේ සමනාවා, බ්‍රාහ්මණාවා, මහණමේන, උපාසක, උපාසිකා ඒ වගේ අය පරිහරණය කරන්න ඕන. මේකට ගැඹුරු විශාල හේතුවක් තියෙනවා. මේක තමා මේ බ්‍රහ්මායු සූත්‍රයේ තියෙනවා. අපි බුදුහාමුදුරුවන් වෙනුවට ඒ පූජා කරන, බුදුහාමුදුරන්ගේ නාමයට පූජා කරන බුද්ධ පූජාව පරිහරණය කරන්නට අයිතිවාසිකම් තියෙන පිරිසක් මේ බ්‍රහ්මාය සූත්‍රය තුළ, ඒක බීජ සූත්‍රය තුළ විග්‍රහ කරලා තියෙනවා. ඒ අය තමා යම් කිසි කෙනෙක් මේ බුද්ධ ශාසනය තුළ හෝ මීට පෙර හෝ අනාගාමී තත්ත්වයෙන් මිය පරලෝ ගියා නම් එතෙන්දී අපවත් වීම නෙවෙයි පැවැත්ම තියෙනවා සසංකාරිකව අසංකාරික වශයෙන් අනාගාමි ගන්ධබ්බ අන්තර්භවික තත්වයට පත් වුණා නම් එහෙම කොටසක් ඉන්නවා දැන් අනාගාමි හැටියට කාම ලෝකයක සුගති ලෝකයක ඉපදෙන්න බෑ අනාගාමි තත්වයට පත් වෙලා මිය පරලෝ ගිය කෙනෙකුට අරූපී ධ්‍යාන ලැබලා තියෙනවා නම් විතරයි සුද්ධ ආවාස හතරේ ඉඩ තියෙන්නේ යන්න පුළුවන් දොර හැරෙන්න අරූපී ධ්‍යානත් වඩලා නැත්නම් අනාගාමී තත්ත්වයට පත් වුණාට පස්සේ කාම ලෝකක සුගති ලෝකක මනුස්ස ලෝකේ හෝ දිව්‍ය ලෝකයක හෝ අරූපී අරූපී බ්‍රහ්මතලයක හෝ උපදින්න බෑ නිවන් දකින්නෙත් නෑ මේ අය යම් කිසි කාලයක් නිවන් දකිනාටකල් ගන්ධබ්බ හැටියට අන්තර්භවික හැටියට අනාගාමී ගන්ධබ්බ සසංකාරික අසංකාරික හැටියට කාලයක් කල්ප කාලාන්තරයක් ජීවත් වෙනවා ඒ නිසා එයාට ගන්ධය අබ්බ කරන්න පුළුවන් එහෙම නැත්නම් මේ ආග්‍රහණය කරගන්න ආහාරයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් එකම දේ බ්‍රහ්මයි සූත්‍රය කියලා තියෙනවා බුදුහාමුදුරුවන්ට වෙනුවෙන් පූජා කරන බුද්ධ පූජාව පමණයි එයාට ආග්‍රහණය කරලා ගන්ධය අබ්බ කරලා ආහාරයක් හැටියට ගන්න පුළුවන් ඒ නිසා මේ බුදුහාමුදුරන්ට පූජා කරන බුද්ධ පූජාව අපි විවුර්ත කරලා අර වහපු ආවරණය අයින් කරලා හරකෙක් වතුර බොන වේලාව බුද්ධ පූජාව ඒ ස්ථානයේ අවම වශයෙන් හරකෙක් වතුර බොන වේලාව එතන රඳවා තියෙන්න ඕන පූජා කරලා තියෙන්න ඕන ඒ හරකෙක් වතුර බොන වේලාව කියන්නේ සාමාන්‍ය විනාඩි 15ක් විතර තිබුණාම හොඳටම ඇති ඒ විනාඩි 15 තුර මේ විශ්වය තුල මේ අපේ බුද්ධ ශාසනයේ පමණක් නෙමේ මේ පෙර බුද්ධ ශාසනවලදී හෝ මේ අනාගාමී අන්තර්භවික ගන්ධබ්බයන් හැටියට ඉන්න සෑහෙන ලොකු පිරිසක් ඒ අයට මේ අපි පූජා කළ බුද්ධ පූජාවේ කර ගන්ධය වර්ණගන්ධ රසෝජා ආග්‍රහණය කරලා ඒ අයට ඒක ආහාරයක් හැටියට ගන්න පුළුවන් ඒක සසංකාරික අසංකාරික අන්තර්භවික කියන කොටස් දෙකකට අදාළයි මේක නිසා අපි මේ පූජා කරන බුද්ධ පූජාවේ අපි මේ බුදුහාමුදුරන්ට ඒක නැතත් ඒ බුද්ධ පුත්‍රයන්ට ඒ අනාගාමී ගන්ධබ්බයට ඒක ගන්නට අවස්ථාවක් තියෙන විදිහට බොහොම පිරිසිදුව ප්‍රණීතව ඒක පූජා කරන්න. ඈ? ගෙදර කරත් ඒකයි. පන්සල කරත් ඒකයි. කොහෙ කළත් ඒකයි. බුද්ධ පූජාව නෑ වෙන කිසිම ගන්ධබ්බයකට ඒක ආග්‍රහණය කරන්න බෑ. එහෙම තිබ්බොත් ඒක බුද්ධ පූජාවක් වෙනවද කියලා කල්පනා කරන්න ඕන. ඒක ඉතින් විනාඩි 15ක් තුල ඒකට බුදුහාමුදුරුවෝ ධම්මදාය සූත්‍රයේ අර කසිභාරද්වාද බ්‍රාහ්මණයාට කියපු කසිභාරද්ද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ බුද්ධ පූජාව ඉවත් කරන හැටි පැහැදිලිව කියලා දීලා තියෙනවා මේ කසිභාරද්වාජ බමුණ බුදුහාමුදුරන්ට කිරිබත් පූජා කළා බුදුහාමුදුරුවෝ ඒක පිළිගත්තා නමුත් වැළඳුවේ නැහැ කසිභාරද්වාජ බමුණට කිව්වා මේක ගැඹුරු දියකට දාන්න එක්ක පොළොවට වලක් කපලා දාන්න කියලා ඒ මිසක් කාටවත් අඬ ගහලා දැන් ජුක් ජුක් කියලා බල්ලෙකුට අඬ ගහලා කහක් කහක් කියලා එක්ක හිඟන්නේකට මේ බුද්ධ පූජාව පූජා කරන එක අර බුදුහාමුදුරන්ට පූජා කරපු දේ අර අනාගාමි ගන්ධබ්බ තත්වයට අයිති අයට වෙන මිසක් වෙන කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. ඒ නිසා වෙන කාටවත් ඒක කන්න දෙන්න හොඳ නැහැ. ඔය කොහට හරි තැනකට තමගේ චේතනාව කාටවත් ඒක පැවරීම නෙමෙයි. අඩගාලා ලබා දීම නෙමෙයි. ඒක කොහට හරි ගන්න බැරි තැනකට අයින් කළාට පස්සේ හැබැයි අපි ගැඹුරු දියකට දැම්මට පස්සෙත් ඒ ගැඹුරු දියේ ඉන්න මාළු කයි නමුත් අපේ චේතනාවක් නැහැ පොළොවට පැළලුවත් පොළොවේ ඉන්න පණුව කයි අපිට කරන්න දෙයක් නැහැ ඒකට අපි අපේ චේතනාව තිබුණේ අර කාටවත් මේ කාක්කෙකුට මේ බල්ලෙකුට ඉඟන්නේකුට මිනිහෙකුට දරුවෙකුට ළමයෙකුට පොඩි හාමුදුරු නමකට ඒ වගේ දේවල් ගන්න හොඳ නැහැ ඒගොල්ලෝ එතනින් නිවන් හරියට ගිනි පුපුරක් නිවිලා යනවා වගේ ඒගොල්ලන්ට යම් තාම ශක්තියක් තියෙනවා. අර මනෝ මනසේ මූලයක් තියෙනවා, මොහ මූලයේ. ඒක දවස ගානෙම ගෙවිලා ඉවර වෙලා යනවා. ඒකයි අනාගාමි ගන්ධර්ව කියන්නේ. අර කර්ම බීජයක් විතරක් තියෙනවා. හැබැයි උපතක් ලබන්න කිසිම බෑ. ඒකයි ඒක බීජ කිව්වේ. මේ ත්‍රිපිටකේ තියෙන ඒක බීජ සූත්‍රය කියලා. ඒ සූත්‍රය කියලා තියෙනවා මේ කර්ම මේ ගන්ධර්ව තත්වයට පත් වූ කෙනෙකුට අවස්ථා පහක් තියෙනවා. එක්ක අරහත් තත්වයට පත් වෙනවා. අනාගාමි තත්වයට පත් වූ පුද්ගලයෙක් ගීයක් වෙන්න පුළුවන්, පැවිද්දෙක් වෙන්න පුළුවන්. මේ පරලෝකීය ගමන්ම එයාගේ පුණ්‍ය ශක්තිය තියෙනවා නම් අර පග්ගුණ සූත්‍රය කිව්වා වගේ අර උපාදානය කරගත්ත දෙයක් නැත්නම් අනාගාමි තත්වයට පත් වූ පුද්ගලයා මිය පරලෝ යන්නේ අරහත් තත්වයටම පත් වෙලා ඒක එකක්. ඒ පුද්ගලයා අරූපී ධ්‍යාන ආකාස සංඥායතන ආකිඤ්ඤායතන විඥානඤ්ඤායතන නේව සංඥානා සංඥා මගපල් ලබන්නේ ඉස්සෙල්ලා ලැබලා තියෙනවා නම් මේ ජීවිත කාලය තුළ ඒ පුද්ගලයා ඒ ශක්තිය නිසා සුද්ධාවාස හතරක් තියෙනවා. ඒ ධ්‍යාන හතරට අදාළව සුද්ධාවාස හතරක් තියෙනවා. ඒ හතරෙන් එකක ඉඳලා එතනින් නිවන් දකිනවා. අරූපී ධ්‍යාන ලැබලා නැත්නම් අර අනාර්ය ඒ පුද්ගලයාට අර අරහත් තත්වයට පත් වෙන්නටත් බැරි වුණා නම් ඒ අනාගාමි ඵලයේ මිය පරලෝකීය පුද්ගලයා තුල තාමත් අර අස්මිමානීය කොටසක් ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා අරහන්ත ඵලයෙන් ඉවත් කරගත යුතු අස්මිමානීය අර රූප රාග තියෙන නිසා මේ අන්තර්භවික ගන්ධබ්බ හැටියට කොටස් දෙකක් ඉන්නවා, සසංකාරිකයි අසංකාරිකයි. ඒ දෙකෙන් එකක උපදිනවා. ඒ අයට තමයි මේ අපි දෙන බුදු පූජාවට පූජා කරන දේ ආග්‍රහණය කළා. ඒවා ගන්ධබ්බ හැටියට අබ්බ කරලා, අබ්බ කියන්නේ ඒ ගන්ධය උරාබ්යනවා බීලා ඒ ජීවිත අවුරුදු 100කට එක වරක්, එක අවුරුද්දකට එක වරක් මේ වගේ ගන්ධබ්බ කළත් එයාට ඒක ඇති කාලයක් ජීවත්
වෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස, පන්සල කියන එකේ තේරුම විස්තර කරන්න.
මොකද්ද
පන්සල කියන එකේ තේරුම?
පන්සල කියන එක නම් මන් දන්නේ නැහැ තේරුමක් තියෙනවද කියලා පස්සේ කාලයක හදාගත්ත වචනයක්. විහාරය කියන්නේ නම් අර විහරණය, වෙන් කර කර කෙලෙස් අත්තරින හරින අයින් කරන දේ තෙන විහාරය. අරඤ්‍ය කියන්නේ රඤ්‍ය බව, යුද බිමෙන් ඉවත් වෙච්ච තැන අරඤ්‍ය. පන්සල කියන එක සමහර මේ පස්සේ කාලයක මහනුවරි යුගය වගේ ඇවිල්ලා තියෙන වචනයක් පන්සල. ඒක මුල් ත්‍රිපිටකේ කොහෙවත් පන්සල කියලා වචනයක් නැහැ. පස්සේ කාලෙක හැදිච්ච වචනයක්. හොඳයි, එහෙනම් දැන් එමුනම් නවත්තන්න අවස්ථාව. කවුරුත් එහෙනම් සාදුකාරයක් දෙන්න, පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියන්න. එත්තාවතාචම් සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා උදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාති. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතය. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතය. ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගම සතන් සමාගමු තුයාව නිපාන පට්ටියා.